නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිච්ඡා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං ති තිමත් සිල්මෙනි වරක් මුක ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා අද දවසේ බොහෝම වටිනා පින්කමකට සම්බන්ධ වෙන අවස්ථාව. ඒ තමයි අගයමා මෙණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි පතළ මහා කරුණාවෙන් සසර දුක් නිවීම පිණිස දේශනා කළ සත්‍යම විදක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මතක් කළොත් හදිසියේ මේ වගේ ධර්ම දේශනාවක් වත්තන්ට හේතුව ධර්ම දේශනාවක් වත්තන්ට මට අදහසක් තිබුණේ නැහැ. නමුත් මේ සේනාසනය හදන්ට කැප වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. මේ සඳහා යෝජනා කළා, ඉඩම් මිලදීලා අරගෙන මේ ගොඩනැගිලි සංස්කරණය කළා. සියලුම ආකාරයෙන් දායක වෙච්ච ඒ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය වෙත්වා කියන අදහසින් ඒ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාගේ නමින් නැසී කළුරිය කළ ඒ ඥාතීන් සුඛී සුවපත්ත්වයේ නිවනින් සැනසෙත්වා මේ අයටද මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සිද්ධ කළ සත්ක්‍රියාව හේතු වේවා කියන අදහසින් ඒ අයට කුසල් සිද්ධ කරවන චේතනාව මුල් කරගෙනයි මම මේ දේශනාව අද දවසේ පටන්නේ. පින්වතුනි, විශේෂයෙන්ම මතක් කරනවා මම මේ පෙන්වන්නට හදන දහම් කරුණු ටික ඉතාමත් ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. සෙල්ලවෙන මනසක් ඇති, විසුරුණු මනසක් ඇති, නොයෙක් නොයෙක් අරමුණු වල දුවන සිතක් ඇතුව මේ කරුණ ශ්‍රවණය කළාට තමන්ට අර්ථය වැටහෙන්නේ නැහැ. කොච්චර හරි කියනවා නම් එක වචනයක් හෝ පිටත ගියොත් තමන්ට තේරෙන්නේ නැති වෙයි. එනිසා මේ දේශනාව ශ්‍රවණය කරන අතරේදී දේශනාව තුල වේවා යම් තමන්ට අපැහැදිලි තැනක් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක හිතේ හිතේ විමසන් නැතුව මුලවට දේශනාව අවසන් වෙනකම් ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. තුන්වතුනි, අනන්ත සංසාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලෝ නතරන් ලෝක පහළ වුණා. සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ ඒ යමා මෑණියන් වහන්සේලා දේශනා කළා. ඒකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපි හැම දෙනාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදින පවතින මේ සංසාරයේ මේ අත දුවනවා සැරිසරනවා. මේ ජීවිතයේ හෝ අපි නුවණ පිහිටුවාගෙන මේ ශාසනය හැසිරුණොත් ඒකාන්තයෙන් මේ දුක්ඛාගත සසර නිවා කර ගන්නට පුළුවන්. පින්වතුනි මේ සසර ඈතර වෙන ධර්මයේ අවබෝධය නැතිකම නිසා අපි හැමදෙනාම දීර්ඝ සංසාරයක් ආවේ අවිච්ඡා නීවරණං තණ්හා සංයෝජනං සන්දහව තං සංසරිතං අවිද්‍යාව නැමති වැස්මෙන් වැහිලා තණ්හාව නැමති සංයෝජනයෙන් බැඳිලායි. ඒ දීර්ඝ සංසාරෙ මෙන්න මෙච්චරයි කියලා මතක් කරන්ට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකට උපමාවක දුනෑ කියලා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට පෙන්නනවා අහනවා, මහණෙනි නුඹලට මේ වේපුල්ල පර්වතයේ පෙනෙනවද කියලා. වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, එහෙමයි ස්වාමීන් වහන්සේ. මහණෙනි එක කල්පයක් පුරාවට පමණ ඉපදෙන මැරෙන සත්වයන්ගේ එක සත්වයෙක්ගේ තමන් ලබන ආත්ම භව වල ඇට සැකේ ටික එකතු කරන්න පුළුවන් නම් ඒවත් නොනැසී පැවතුනොත් එක කල්පයක් තුල පමණක් මේ වේපුල්ල පර්වතයට මහා වඩා මහ විශාල ඇට සැකේ ගොඩක් ලබනවා කියලා. ඉතින් එච්චර අපි දුක් වෙනදාය සසරේ උපදින හැම ජීවිතයකම අද අපි ඉන්න මේ මට්ටම හෝ ලැබෙනවා නම් කමක් නැහැ. නමුත් මනුසාතු භවයේ තුලවත් මේ මට්ටම ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ සතර අපා දුක්ඛති දුක්ඛති ස්වභාවයම බොහෝ සෙයින් වැඩි තරයි. ඉතින් ඒ ස්වභාවය සිහිපත් කළා අනේ මේ ධර්මයේ මට අවබෝධ වන්නේ නම් මනාවයි කියන අදහසින් හැමදෙනා මේ දේශනාව ශ්‍රවණය කරත්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක් සත්‍යයක්. ඒ සත්‍ය වූ ආකාරයෙන් අවබෝධ වෙච්ච දවසටයි තණ්හාවෙන් හැසිරෙන අපේ ජීවිතයේ තණ්හාව ගෙවෙන්නේ. ඒ වැරදි හැසිරීම ගැන අපිට ලැජ්ජ හිතෙන්නේ. එහෙම නැති තාක් අවිද්‍යාව වැස්ම ඇති තාක් තණ්හාවට ආහාර තියේ. ඒකයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ඒ දේශනා විදි දුක පෙන්නලා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං ආයිත්වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතන දේවල දෙන මේ වගේ කායික මානසික දුක් වේදනාවන් පෙන්නලා කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියලා දුකේ නැති බව නිරෝධය එන්නලා නමුත් දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට සම්මා දිට්ඨිය පැනවුවේ මේ අවිද්‍යාවේ වැස්ම නැති වෙච්ච දවසට තණ්හාව නැති වෙන නිසායි. එහෙම නැතිනම් එහෙනම් මහන්නේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. එහෙනම් තණ්හාව නැතිකරන්න කියලා මාර්ගයක් එතනින් පැනවුවේ නැහැ. එනිසා මේ අවිද්‍යාව නැමැති වැස්ම තුලයි දුක ඇති කරන හේතුවට ආහාර තියෙන්නේ. දුක ඇති කරන හේතුව නිසායි දුක ලැබෙන්නේ, දුක් විඳින්නේ, දුක්සාරක සසර ඇවිදින්නේ. දුකෙන් මිදෙන්න නම් දුක ඇති කරන හේතුව වූ තණ්හාව නැති වෙන්නට ඕනේ. තණ්හාව නැති වෙන්නට නම් තණ්හාව ඇති කරන වැස්ම, තණ්හාව ඇති වෙන්න හේතු වෙලා තියෙන අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. අවිද්‍යාව නැති වෙන්නට නම් විද්‍යාව උපදින්න ඕනේ. සම්මා දිට්ඨිසා විද්‍යා, විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාවක්, විද්‍යාව උපංකල්‍ය අවිද්‍යාව නැති වෙනවා. ඒ නිසායි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ මුලට පෙන්නන්නේ සම්මා දිට්ඨිය. අයනේ වරිය වට්ටංගිකෝ මග්ගෝ සියතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. එතකොට මේ ජරා මරණ දුක නැති කරන හේතුව තණ්හාව නැති වෙන්න අවිද්‍යාව නැති විය යුතුයි. අන්නේ අවිද්‍යාව නැමති වැස්මයි මේ ලෝකේ හොයාගන්න අමාරු. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නෙම මෙන්න මේ අවිද්‍යාව නැමති කෝසයෙන් මේ සත්‍යය එළියට ගන්නට. යම්කිසි කෙනෙක් විතරය කට්ටක් වගේ දෙයක් ඇතුලේම ඉපදිලා ඇතුලේම හැදිලා වැඩිලා ඇතුලේම මැරිලා යනවා නම් එයා බොහෝ සෙයින් දන්නේ නැහැ අපි මේ ඉන්නේ කටුවක් ඇතුලේ කියලා. බැරි වෙලා හරි ඒ විතර කටුව පලාගෙන එළියට ගියොත් විතරයි අපි මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ මේ කෝෂයක් ඇතුලේ නේද කියලා දන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මහණෙනි, ඇයි තථාගතයන් වහන්සේට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ කියලා. උපමාවක් පෙන්නනවා. යම් කිසි කුකුල් කිකිලියක් විතර හතක් අටක් දැම්මොත් ඒ විතර හත අට කිකිලිය රැක්කොත් සුදුසු කාලෙදී සුදුසු දිනවලදී ඒ විතර කටුව පලාගෙන හොටෙන් හරි නියපොතු වලින් හරි කුකුල් පිටව එළියට එනවා. ඒ එළියට එනකොට ඉස්සෙල්ලාම එළියට ආපු කුකුල් පෙටියට කියනවා අනිත් සියලුම කුකුල් පෙටවුන්ට වගා වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා. මහණෙනි ඒ වගේ මම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි ඒ වගේ මම මේ අවිද්‍යාව නැමැති යස්ම තුල කටුව තුල ආවර්ණ්‍ය තුල ඉන්න සත්වයන් අතරම හැදිලා වැඩිලා මේ අවිද්‍යාව නැමැති කෝෂය කටුව බිඳගෙන එළියට ආපු අය අතරින් තථාගතයන් වහන්සේ මුල් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ ලෝකයට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියනවා කියනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාව නැමති වැස්ම දුරු කරන තැන ඊට පස්සේ තථාගතයන් වහන්සේ ලෝකයට පැනෙවුවා කියනවා. ඒ ධර්මතාවයේ ඇස් තියන අය දැක්කා. සමහර කෙනෙක් අතිධාවනය කළා. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය හැමෝටම ඔරොත්තු දෙනවා කියලා නම් පෙන්වෙන්නේ නැහැ. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කියලා දැකලා සමහර විට යුතුය ගානක් තථාගතයන් වහන්සේ වඩිනවා. ඒ මග දෙපස සිය දහස් ගණන් ජනය පහු කරගෙනයි වඩින්නේ. තථාගතයන් වහන්සේ මෝන බලල ධර්ම දේශනා කරන්නේ අනිත් අය කෙරෙහි අකරුණාවෙන් තමන්ට හිතේ සියය විතරක් බලල ධර්ම දේශනා කරන්නේ. न उतने देशना करण दे ग्रहणे करगंड धारणे करगंड पुलुवंग आय होयला ඒයට අනුග්‍රහ පිණිස වඩිනවා. බැරි අය වෙනුවෙන් ඒ තථාගතයන් වහන්සේ ඉඩ ලැබෙන විලාක ධර්මයේ දේශනා කරනවා මත්තේ හෝ පිහිටාවා කියලා. ඒකට නිදසුනක් එක්තරා පිටිවේචී තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා තථාගතයන් වහන්සේට චෝදනාවක් කරනවා. උභහන්සේ උභහන්සේට හෙදයිසි වූ පිරිසකට විතර අනුග්‍රහ දක්වනවලු, අනිත් අයට බණ කියන්නේ නැහැ, වැඩි ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා. ඇයි එහෙම කරන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පිටිවෙච්චියගෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඔබට කුඹුරු තුනක් තියෙනවා. එකක් බිම බොහෝම ශාස්ත්‍රීයයි. හොඳට පොකර ගතිය මඩ ගතිය තියෙන කුඹුරක්. එකක් මධ්‍යම ප්‍රමාණයේ ශාස්ත්‍රීයක බවක් තියෙනවා. මඩ ගතිය පොකර ගතිය තියෙන. එකක් කරමැටි සහිතයි. කිවුල් සහිතයි. කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. ඔබ වීරපුරු තිස්සෙල්ලම් කොයි කුපුරේද වපුරන්නේ? භාගතුන් වහන්සේ හොඳට මඩ තියෙන පොහොර තියෙන ශාස්ත්‍රීය කුපුරේ වපුරන්නේ. දෙවනුවට මධ්‍යම ප්‍රමාණයේ කුපුරේ. තුන්වෙනුවට කරමැටි සහිත කුපුරේ වපුරලා දාන හැදුනොත් හැදේවා, නැහැදුනොත් නැහැදුනේවා, හැදුනොත් සතෙක්වත් කන්නේ නැත කියන අදහසෙන්. ඒ වගේමයි මම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ශාස්ත්‍රීය පිළිසෙයි මම ඉස්සෙල්ලා ධර්ම දේශනා කරන්නේ. ඒක හොඳට පිළිහිටනවා. ඒ අය මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඊට අමතරව මත්තේ ඉන්ද්‍රිය මොහ කරලා ධර්මයේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් උත්සාහවත් වෙන පිළිස වෙනින් ධර්ම දේශනා කරනවා. මකල ඉතුරු වුණොත් අනිත්‍යත ධර්ම දේශනා කරනවා. කවදා හෝ එයට හේතු පිණිස පාරමිතා පිණිස පවතිවා කියන අදහසින් කියලා තථාගතයන් වහන්සේ කියනවා. ඒ නිසා මම ඒ ටික මතක් කළේ මේ දේශනාවන් බුදුදහම ශුන්‍යතා පටිසන්යුත් දේශනයක්. ඉතාමත් ගැඹුරු ශුන්‍යතාවය දේශනා කරන්නේ. ඒක ලෝකේ බොහෝ දෙනෙකුට දෙන්නේ නැහැ. ජාතක කතාවක්, ඨි කතාවක්, නව කතාවක් අහනවා වගේ සරල නැහැ. ඒ නිසා හොඳට මේ ටික ශ්‍රවණය කරන්ට කියන එක මතක් කරනවා. දැන් මම මුලින් මතක් කරන්න යන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඒ තණ්හාව නැති වෙන්නේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු වෙනවා. අවිද්‍යාව නැමැති වැස්ම දුරු වෙන්නේ විද්‍යාව නැත්නම් සම්මාදිට්ඨිය නැත්නම් ඇත්ත ඇති හැටි දැක්කොත්. ඒ නිසා මොකක්ද ඇත්ත ඇති හැටි දැක්ක යුත්තේ කියන කාරණාවයි පෙන්වන්නේ. ඇත්ත ඇති හැටි දැක්ක යුත්තේ වෙන කොහේවත් නෙවෙයි. අපි සියලු දෙනාගේම ජීවිතය මුල් කරගෙන තියෙන මේ ස්පර්ශ ආයතන 6. ස්පර්ශ ආයතන 6 කියනකොට කෙටියෙන් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙන රූපේ සිහි වෙන තන සිහි නුවණ යෙදී යුතු ඇත්ත දැක්ක යුතුයි. කනට ශබ්දයක් ඇහෙනකොට එක්ක අහපු දේ සිහි කරන අවස්ථාවට, ඒ වගේම නාසයේ ගන්ධය, දිව රස, කය පොට්ටබ්බ, මන ධම්ම කියන මේ ආයතන පරිහරණය කරනකොට හෝ ඒ වෙන් ගත්ත අරමුණු සිහි කරන වෙලාවට ඒ අරමුණු එක්ක පවතින ඇත්ත ඇත්ත ඇති හැටි අපි දැක්ක යුතුයි. ඒ ඇත්ත දැක්කහමයි තණ්හාව නැති වෙන්නේ. හොඳයි, අපි බලමු ඉස්සෙල්ලාම ටිකක් සම්මර්ෂණය කරලා ඇහෙන් පෙනෙන රූපයන් ගැන, ඒ පෙනෙන දේ ගැන මෙනෙහි කළා. අපිට අරමුණක් ඕන නිසා අපි ඉස්සෙල්ලා තියෙන අරමුණක් මොකක්ද? ඔබට සිහිපත් කරන්න පුළුවන් මෙතන ඉඳලා තමන්ගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදරයෝ නෑදෑයෝ ඕන තරම් අය දේවල් සිහිපත් කරන්න පුළුවන්. එතකොට ඒ සිහිපත් වෙන අරමුණු අතර තමන්ට ඇලීමට, බැඳීමට, ආසාව ඇතිවීමට හේතු වෙච්ච අරමුණු තියෙනවා වගේම තමන් කෙරෙහි අප්‍රිය බව, අමනාප බව, ගැටීම ඇති කරන අරමුණු තියෙනවා. ඒ වගේ වෙලාවකදී මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම එක තැනකින් ඇලෙන අරමුණේ ඇලෙන්නේ නැතුව, ගැටෙන අරමුණේ ගැටෙන්නේ නැතුව ඒ අරමුණේ තතු විමසිය යුතුයි. සමාධිත්‍ය කියලා කිව්වේ ඇත්ත දැක්ක යුතුයි. විදර්ශනා කියලා කියන්නේ ඒක. තමන්ට මේ විදිහේ දැනුමක් ඇති උනේ කොහොමද කියන කාරණාව මෙහි කළ යුතුයි. ඒ අරමුණ ඇත්ත වෙලා ඒ අරමුණට උත්තර සැපෙව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිට දරුවෙක් සිහි වුණොත් දරුවා කියන එක ඇත්ත වෙලා දරුවා කියන එක සිහි වුණේ මේ මනසින්නේ, ඒ ස්පර්ශය නැතිකොට නැති වෙනවනේ කියලා මේ විදිහට බැලුවා කියලා ඒ වැරද්ද ඇති කරපු හේතුව නැති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම කටයුතුයි යම් දැනුමක් තමන්ට ඇති උනේ කොහොමද කියන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි මතක් කළා මෙහෙම ඉන්නකොට අපිට අම්මා තාත්තා දූ දරුවෝ ගෙවල් දරුවෝ ඕනේ සිහි කළ හැකි කියලා. මේ සිහි කරන්න පුළුවන්කම අපිට ඇති උනේ කොහොමද? මොකක් හරි ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? දැන් මෙතන ඉඳලා අපිට ගෙදර ඉන්න කෙනෙක් සිහිපත් කරන්න පුළුවන්. සිහි කළ හැකි. සිහි කළ ඇලෙන බව, ගැටෙන බව පැත්තකින් තබන්න, ඇලෙන්න ගැටෙන්න ඉස්සෙල්ලා මෙහෙම සිහි කරන්න පුළුවන්කම අපිට ඇති උනේ කොහොමද කියන්නේ කොහේ වියුතුයි. ඒ හොයන්න ගියාමයි අවිද්‍යාව නැති වෙන්නේ, විද්‍යාව පහළ වෙන්නේ. එතකොට තමයි මේ වැරද්ද හසු වෙන්නේ, හමු වෙන්නේ. අපි කියමු මෙතන ඉඳලා ඔබට ඔබේ අම්මා සිහි වෙනවා. සමහරට ජීවත් වෙනවා වෙන්න පුළුවන්, මිය ගියා වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අරමුණේ ස්වභාවය එකමයි, වැස්ම තුළ යථාර්ථය එකමයි. එයාට ජීවත් වෙන්න වර්තමානයක වේවා, අතීතෙ වේවා, අනාගතෙ වේවා, අවිද්‍යාවට ආහාරය එකම තැනක තියෙනවා. එතකොට අම්මා සිහි වුණොත්, සිහි වෙනකොට එක්ක ඔබට අම්මා ඉන්නවා ගෙදර කියලා හිතෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනේ අම්මා මැරිලානේ කියලා හිතෙන්න පුළුවන්. නැත්නම් අම්මා බලන්න යන්න පුළුවන් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයකම ඔබට අම්මා කියන දේ හම්බ වෙයි. දැන් ඔබ මේ අරමුණ අම්මා කියලා සිහි වෙනකොට ඒ අරමුණත් එක්ක දුක් වෙන්නේ නැතුව සතුට වෙන්නේ නැතුව අම්මව සිහිවත් කරන්න පුළුවන් කියන මේ දැනුමක් මට ඇති උනේ කොහොමද? ඔබ විද්‍යාවෙන් යුක්ත විය යුතුයි. යම් ක්‍රමයක් තියෙනෝනේ මොනවද දෙයක් ඇති වෙච්ච නේද? ඒ හේතුව සිහි යුතුයි. එබඳු මොනින් යුක්තව ඔබ මේ අරමුණේ මූලට යා යුතුයි ආපහු. අම්මා කියලා තමන්ට ජීවිතයට දැනුම එකතු වෙච්ච මුලට යා යුතුයි. අපි අම්මා කියලා හිතෙන හිතාගෙන ඉන්න රූපයේ තියෙන තැනට සිහිනුවන අරගෙන ගිහිල්ලා හොඳට ඒ රූපයේ යතහ භූත ස්වභාවය හිතට පෙන්වන්න ඕනේ. යතහ භූත කියලා කියන්නේ ඇත්ත ඇති හැටි ඌදී ඌ පරිදි පෙන්වන්න ඕනේ. එතන තියෙනවා ඒ රූපේ තියෙනවා කෙස්. කෙස් කියන්නේ ඒ ශරීරයේ තියෙන පඨවි ධාතු ස්වභාවය. පඨවි කියන්නේ තද ස්වභාවය. බාහිර කස්වල වල තියෙන තද ස්වභාවය ගහක වැලක කළු ගලක තියෙන තද ස්වභාවය සත්වේ හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නෙවේ ධර්මතාවය. එවන්දුම ස්වභාවයයි කෙස්. එවන්දු විදිහේ කොටස් 20ක් ඒ ශරීරෙ තිබුණා තියෙනවා. කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා මේ වගේ කොටස් 20ක් තියෙනවා. හොඳට ඒ ශරීරයේ තියෙන පඨවි ධාතු ටිකේ තද ලක්ෂණය හිතට අරගෙන බාහිර ධර්මයන්ගේ තියෙන ධාතුවට සමකල්ල බලන්න ඕනේ, පෙන්වන්නටම ඕනේ. එතකොට තමයි ගස්වැල් වල තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලෙන් වෙනවා වගේ ඒ කොටස් හතරත් කෙනෙක්, ඒ කොටස් 20ත් කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ ඒ රූපේ තිබුණා පිත්ත සෙම සැරවලේ දහඩිය කියන මේ වගේ ගලන වැකිරන බැඳෙන ස්වභාවයෙන් යුක්ත කොටස් 12. බාහිර ලිං වැව් පොකුණු වල තියෙන ගලන වැකිරන බැඳෙන ස්වභාවයට කියනවා ආපෝ. අපි ජලය කියලා කියනවා, නමුත් ජලය කියන තැනට වඩා ආපෝ කියන්නේ ගලන වැකිරන බැඳෙන ස්වභාවය. ඒ ලිං වැව් පොකුණු වල තියෙන ආප කියලා කියන්නේ ඇලෙන බැඳෙන වැකිරෙන ස්වභාවයේ පුද්ගලී සත්‍යයක් නෙවෙයි වගේ පිත ටිකක් ගත්තු, සෙම ටිකක් ගත්තු, සැරව ටිකක් ගත්තු, ලේ ටිකක් ගත්තු කෙනෙක් පුද්ගලෙක් නෙවෙයි. මේ අහලා තියෙන දේවල් මම කියන්නේ කියලා හිතන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඒ ශරීරයේ තියෙනවා කන බොන ආහාර පාන දිරවන ශරීරයේ ඉන්ද්‍රිය මොහු කුරවන ශරීරයේ පැවැත්මට උපකාර වෙන උෂ්ණ ස්වභාවයක්. ඒ උෂ්ණයට පාලියෙන් කියන්නේ තේජෝ කියලා. බාහිර සූර්ය රශ්මියේ ගිනි ගොඩක් පහනකින් වගේ දෙයකින් එන උෂ්ණයක් තියෙනවා නම් බලන්න සත්‍ය පුද්ගලෙක් නෙවි. එබඳුම සත්ත්ව පුද්ගල නොවන උෂ්ණ ස්වභාව තේජෝ ස්වභාව හතරක් තමයි ඒ රූපුන්ගේ ශරීරයේ තිබුණේ. ඊට පස්සේ දැන් මේ අපි අම්මා කියන දැනුම ඇති වෙච්ච හැටි මේ විමසන්න යන්නේ. එතකොට අම්මා ඉන්නවා කියලා පෙන්වන රූපമിതിය අපි මේ දැන් මොළේ මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒ රූපේ තියෙනවා වායු කොටස් හයක්. උද්දංගම වාතේ ආදෝගම වාතේ කුක්කිත වාසේ කොට්ටාස වාතේ අංගමංගම් සාරි වාතේ කියලා ඒ වාතේ නම් කරලා තියෙන කරන වැඩවලි මල මුත්‍ර බහැ කරන බහැර කරන උපකාර වාතේ ආදෝගම වාතේ කා උකාරේන වාතේ උද්දංගම වාතේ කනුගුණ ආහාර පාන පෙරලන්න හේතු වෙන වාතේ කොට්ටාස වාතේ බඩවල ධර්මයේ හැට මහත කරන බඩ ඇතුලේ තියෙන වාතයේ කුච්චිත වාතයේ අතපය හකුළු වන්න දිගරින් උපකාර වාතයේ අංගමංගානුසාරී වාතයේ ඊට පස්සේ අස්වාස ප්‍රස්වාස වාතයේ කියලා මේ වගේ වායු කොටස් හයක් තියෙනවා. බාහිර ගස් වැල් සුලවමින් උතුරමින් හමන කුලඟ පුද්ගලෙක් සත්වයක් නෙවෙනවා වගේ ඒ වායු කොටස් ආයත් පුද්ගලයේ සත්‍යයක් නෙවෙයි ධර්මතාවය. අපි රූපමිතිය හොඳට විමර්ශනය කළාම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් අපට හම්බ වුණා. අවකාශ ධාතුව අවුරාගෙන රාසි වෙච්ච සතර මහා ධාතු රූපമിതിය අපේ ඇස් ඉදිරි පිටට ආවේ. ආවහම රූපය ඒ ආරම්භය ඇස් ඉදිරි පිටට ආපු රූපේ ආරම්භය හැඩ සතහන වර්ණ ස්වභාවයක් පිරෙනවා කියන එක ධර්මතාවය. ඒ හැඩ සතහනක් වර්ණ ස්වභාවයක් පෙනෙන බවට කියනවා රූප සංඥාව කියලා. හොඳට මතක තබා ගන්න රූපේ හොඳට ඇහැට ඔබ්බෙන් තියෙන රූපය හොඳට විමර්ශනය කළාම පංච මහා භූත පඨවි ආපෝ තේජෝ වායු අවකාශ කියන මේ පහ තමයි තියෙන්නේ. එබඳු රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ඔන්න හැඩ සතහනක් වර්ණ සතහනක් වෙයි. ඒකට කියනවා රූප සංඥාව. මේ රූපයේ බතුම සංඥාව තනාත්මයි. රූපය අනාත්ම නිසා සංඥාවත් අනාත්මයි. ඒ තමන්ට පෙනෙන සංඥාවට අපි මේ මගේ අම්මා නේද කියලා හිතුවාම මගේ අම්මාගේ නම මේකයි කියලා හිතුවාම වෙන්නේ මොකක්ද? ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට අපි හිතපු විස්තරයත් එක්ක අර හැඩ සටහන විඥානයේ අධ්‍යක්ෂණයට දෙනවා මේ සංඥාව නැත මේ හැදී අම්මගේ කියන දැනුමක් අපිට ඇති වෙනවා. ඔන්න හොඳට බලන්න ඇස් ඉදිරි පිටට ආපු රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි අවකාශ ධාතුව අවරාගෙන තියෙන්නේ. එබඳු රූපයක් විතරයි ඇස් ඉදිරි පිටට එන්නේ. ඒ නිසා පෙනෙන හැඩ සටහනට කියනවා රූප සංඥාව අනාත්මයි. අනාත්මයි කියන්නේ සත්වයේගේ පුද්ගලයේගේ නෝ ධර්මතාවය. කොහොමද දැන් මේ ඇහෙන් එපිට පුද්ගලයේ කිනව නෙවෙයි. ඒ සංඥාව ආරම්භය අම්මා කියලා හිතුවොත් එහෙම නැතිනම් ඒ ප්‍රඥප්තිය අවශ්‍යත් නැහැ. කෙනෙක් පුද්ගලයෙක් ඉදිරියෙන් මොන විදිහකට හරි ඊට නැඹුරුලා හිත හැසිරෙව්වොත් තමන්ගේ හිත යම් විදිහකටද ඒ හැඩයක හසුරවන්නේ ඇස් ඉදිරි පිටින් ඒ රූපය අයින් වෙනකොටම ඒ හැදී ඒ සංඥාව අරගෙන මනෝ විඥානේ උපදිනවා. අපේ අර හිතේ හැසිරීමත් එකතු කරලා ඔන්න දැන් මට සිහි කරන්න පුළුවන්. මේ දැකපු දේ මට දැන් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට දකින වෙලාවේදී ඒකට අම්මා කියලා නම් හැසිරුනේ සිහි කරනකොට අම්මා කියන හැඟීමත් ඒකේ තියෙන්නේ. ඔබ ප්‍රඥප්තියකින් තොරව කැමැත්ත ඇති වෙන විදිහට නම් ඒ නිමිති හැසිරුනේ ඒක සිහි කරනකොට අර කැමැත්තේ ගතියත් එක්කමයි සිහි වෙන්නේ. ඔබ ඇහැට පෙනෙන ඒ රූසටහනේ අකමැත්තෙන් නම් හැසිරුනේ ඒ රූප සටහන මනෝවිඤ්ඤාණය සිහි කරනකොට අකමැති ගතියත් එක්කමයි සිහි වෙන්නේ. තේරුණා මම කියන එක? දැන් ඔබට අම්මා කියන දැනුම කැමැත්ත ඇති වෙන්න හෝ අකමැත්ත ඇති වෙන්න දැන් තියෙනවා. මෙන්න මේ අම්මා කියන දැනුම ඔබට ඇති උනේ ඔබේම අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියට. මොකද්ද? ඔබ දන්නේ නැහැ ඇස් ඉදිරි පිටට මෙන්න මේ වගේ අනාත්ම පංච මහා භූත රූපයක් නිසා එන හැඩයක් නේද මේ අරබිය මොන විදිහකට හෝ හිත හැසිරෙව්වොත් ඇහැ අහකට යනකොට රූපේ අහකට යනකොට මගේ හිතේ තියෙන ගති ටිකත් එකතු කරලා මේ හැඩි මනෝවිඤ්ඤාණය නැත්නම් සිතින් ආපහු ඔසවල ගන්නවා ඒක මගේ මනස තුල හැටි හැටි පවතිනව නේද කියලා ඔබ දන්නේ. ඔන්න ඕක තමයි අවිද්‍යාව මේ ලෝකයට හොයාගන්න බැරි. එතකොට මෙන්න මේ ස්වභාවය ඔබ නොදන්නකොට මනසෙන් සිහි වුණාම දැන් මේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි හැසිරීමෙන් මනසින් සිහි වුනේ. සිහි කරනකොට ඔබ හිතන්නේ දැකපු දේ සිහි වෙන්නේ කියලා. ඊගවට වෙනදී දකිනකොට සිහි වෙච්ච දේ ආපහු සිහි වෙනවා. දකිනකොට සිහි කරපු දේ සිහි වෙනවා, සිහි කරනකොට දැකපු දේ සිහි වුනේ කියලා හිතාගන්න. මෙන්න මේ අරමුණක් ඇති වෙන හැටි නොදන්නා කමයි තණ්හාවට ඉඩ තියෙන්නේ. ඔබ අම්මා කියලා බොහෝ සෙයින් තණ්හාව ඇති වෙන විදිහට හැසිරෙන්නේ නැහැ. බාහිර තියෙන සතර මහා ධාතු රූපයක් නිසා අනාත්ම සංඥාවක් එන්නේ. ඒ අරඹය මේ මගේ අම්මා නේද කියලා හිතලා මේ විදිහට හැසිරුණොත් මේ නිමිත්ත මනසෙන් ඔසවල අරගෙන සිහි කර කර පවතිනවා කියලා දැනගෙන දැනගත්තු ඔබ දන්නවා තමම්ම කෙනෙක්ව හදාගෙන කෙනෙක් එක්ක ඇලෙන ගතියක් නේද මේ තියෙන්නේ සිතේ කියලා. එහෙම වුණොත් ඒක දිගට යන්නේ නැහැ. නමුත් සිහි කරනකොට ඔබට සිහි කරන මනස ඒ අරමුණ ඇතිවෙච්ච හැටි නොදන්නාකම ඇතිතා ඔබ සිහි කරන කෙනා හෝ දේ සතර මහා ධාතුට අයිති කියන අදහසයි ඔබේ තියෙන්නේ. සතර මහා ධාතු රූපයේ තියෙන තැනට ඔබේ මනස යොමු කරනවා. එතකොට ඔබට ඉන්න කෙනෙක් තියෙන කෙනෙක් හම්බ වෙනවා. ඒ ඉන්න කෙනා තියෙන කෙනා ගැන ඔන්න කැමැත්ත ඇති වෙන තාක් හිතනවා, අකමැත්ත ඇති වෙන තාක් හිතනවා. මෙන්න මේ හිතීම මතයි තණ්හාව බොහෝ සෙයින් වැඩි වෙන්නේ, දුක ඇති වෙන්නේ. එතකොට හැම වෙලාවෙම දුක ඇති කරන තණ්හාව නැමැති හේතුව හැදෙන තැන දක්වා වර්ධනය වෙන්නේ අරමුණක ඇති වෙන ස්වභාවය නොදන්නතා. ඔය ඌදී ඌ විදිහට නොදැන වෙන යන්න දුක නැති කරන්න දසමයක්වත් තැනක් නැහැ. වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේක සත්‍යයක් නැහැ. ඔබට මනසෙන් උපදින නිමිත්තට මොන විදිහටවත් ප්‍රතික්‍රම කළාට හරියන්නේ නැහැ. ඒක ඇතිවීම බැලුවත් හරියන්නේ නැහැ, නැතිවීම බැලුවත් හරියන්නේ නැහැ, ඇතිවීම නැතිවීම බැලුවත් හරියන්නේ නැහැ. කියන්නේ ඒ නිමිත්ත ඇත්ත වෙලා ඒක මතක් කළේ මේ මනෝ සම්පස්ස නිසා හටගත් එකක් කියලා බැලුවත් වැඩක් නැහැ. මනෝ සම්පස්ස නැතිවෙන්නේ නැති වුණා කියලා බැලුවත් වැඩක් නැහැ. අවිද්‍යාව කිඳෙන්නේ අවිද්‍යාව හිඳෙන්නේ ඇලෙන අරමුණ ඇති උනේ කොහොමද කියන විමසීමෙන්මයි. අකමැත්ත ඇති වෙන, ගැටීම ඇති වෙන අරමුණ ඇති උනේ කොහොමද කියන විමසීමෙන්මයි අවිද්‍යාව නැති වෙන්නේ. එතකොට ඒ විදිහටමයි දැන් ඔබට පැහැදිලි නැත්තම් දැන් මේ බණ කියන මේ රූපේ ගන්න දැන් ඔබට ඇසිරෙන්නට මේ රූපයක් පෙනේ. මේ රූපේ විමසීමකට ලක් කළොත් බලන්න කන බොන බත් පාන් කෝපි මුණට කියන්නේ ආහාරයක් අනාත්මයි. ඒ නිසා කෙස් ලොම් නියත ධම්මස් කියලා පටවි කොටස් 20ක් මේ ශරීරයේ තියෙයි. පිට්ඨෙන් සරව කියලා ආපෝ කොටස් 12ක් තියෙයි. දවන තවන දිරවන ස්වභාවයෙන් යුත් තේජෝ කොටස් 4ක් තියෙයි. වායෝ කොටස් 6ක් තියෙයි. අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതിක් තමයි ඔබලගේ ඇසිරෙන්න මේන්නේ. දැන් මේ අනාත්ම රූපය, රූපය අනාත්ම නිසා ඔයගලන්ට පේන හැඩසටහන අනාත්මයි. දැන් තමන් තමන්ට මේ සංඥාව පහළ වෙන හැඩේ පේන්නේ. පේන හැඩේට ඕකුල්ලු කෙනා කෙනා මොන මොන විදිහකට හරි හිතුවෝ කෙනෙක් ආමේ සුදස්සන හාමුදුරුවෝ කියලා හිතනවා. කෙනෙක් සුදස්සන හාමුදුරුවෝ බොහොම හොඳයි කියලා හිතනවා. කෙනෙක් සුදස්සන හාමුදුරුවෝ හොඳ නෑ කියලා හිතනවා කියන්නේ. දැන් ඇස් ඉදිරි පිට ආපු රූපය අනාත්මයි, සංඥාවත් අනාත්මයි. අනාත්ම සංඥාව ආරම්භය ඕගොල්ලෝ මේ සුදස්සන හාමුදුරුවෝ කියලා හිතනකොට, ඇහැ අහකට යනකොට, රූපය අහකට යනකොට මේ හැඩේ මේ නිමිත්ත ඕගොල්ලෝ හිතපු අත්දැකීමත් එකතු කරලා තමන්ගේ මනෝවිද්‍යාවෙන් ආපහු උපදලා ගන්න සිහි කරනවා. සිහි කරනකොට මේ රූපේ සිහි වෙනකොට හිතපු ගති ටික තියෙනවා. හිතපු ගති ටික සිහි කරනකොට මේ රූපේ වෙනවා. දැන් සුදස්සන හාමුදුරුවෝ කියන දැනුමක් තියෙනවා. ඕගොල්ලෝ සුදස්සන හාමුදුරුවෝ හොඳයි හෝ නරකයි හෝ කියලා කියන්නේ මේ අරමුණ ඕගොල්ලෝ තුල ඇති වෙච්ච හැටි නොදන්නකම නිසායි. ඕගොල්ලන්ට කෙනා ඇත්ත වෙනවා. ඕගොල්ලෝ මේ අරමුණ සුදස්සන හාමුදුරුවෝ දැනුම ඇති උනේ කොහොමද මට කියලා විමසීමකට ගියොත් ඇස් ඉදිරි පිටට ආපු රූපය හොඳට බැලුවා. පඨවි කොටස් 20යි, ආපෝ 12යි, තේජෝ 4යි, වායෝ කොටස් 6යි, අවකාශ ධාතු අවුරාගෙන තියෙනවා. පංච මහා භූත රූපයක් ඔන්න ඇස් ඉදිරි පිට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ සටහන. ඔන්න දැන් ඇහෙන් එපිට පැත්තේ නම් හොඳ හෝ නරක කෙනෙක් පනවන්න බෑ. ඊට පස්සේ දැක්කා ඒ සංඥාව ආරම්භය යම් විදිහකට හෝ අපි පුද්ගල භාවයෙන් හිතුවෝ ඒ අපේ හිතපු අත්දැකීම එකතු කරගෙන ඇහෙන් දැකපු සංඥාව මනෝමයෙන් සිහි කරන බව තමයි ධර්මතාවය. එතකොට කෙනෙක්ව සිහි කරන්න පුළුවන් බව ඇති උනේ මේ ආයතනයට නැඹුරු වෙලා පැවතුණු තමන්ගේ මනසේ වරදින් කියලා තමන් දන්නවා. එතකොට ඒ ඇත්ත දකිනකොටම ඔබට ඇලෙන්න හෝ ගැටෙන්න පුද්ගලයක ඇත්ත වෙන්නේ. ඔබ අමුතුවෙන් ඇලින් ගැටින් දෙක නැති කරන්න ඕනේ නැහැ. ඇත්ත දකිනකොටම ඔබට ඇලෙන්න තියෙන, ගැටෙන්න තියෙන ශේෂ්ත්‍රය නැති වෙනවා. තේරුණා නේද? අන්න ඒ විදිහට ඔන්න ඇස් ඉදිරි පිටට ওই වගේම පංච මහා භූත රූපයක් එනකොට ඒකේ හැඩසටහනක් පෙනෙනකොට ඔන්න ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ හේන් උපන් හැඩසටහන පෙනෙනකම සම්පූර්ණ අනාත්මයි. රාග දේශ මොහ නැහැ, කෙලෙස් නැහැ, ක්ලේස අනුසයක්වත් නැහැ. පිරිසිදු ස්කන්ධ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර නිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපකිලේසේ උපකිලිත්තං කියලා. මේ මට්ටම බොහෝ ප්‍රබහසර. නමුත් විද්‍යාව පහළ වෙලා නැහැ. ඒ කියන්නේ ඇස් ඉදිරිපිට පහළ වෙන්නේ මේ අනාත්ම සංඥාවක් කියන එක මේ ආරම්භය. හිතුවොත් හිතන දේ එකතු කරලා මේ සංඥාව අරගෙන මනෝ විඥාණයෙන් උපදිනවා සීකරනවා නේද කියන එක ඔබ අහලා ඉගෙනගෙන නැහැ. ඒ නොදන්නා කමට කියන අවිද්‍යාව කියලා. එතකොට ඒ අවිද්‍යාව නිසා ඔබ ඇහැට පෙනෙන දෙයට ඔන්න අම්මා කියලා හිතුවාම ඇස් ඉදිරි පිටින් රූපේ අහකට යනකොටම ඒ හැඩේ අම්මගේ කියන දැනුම කරන සිත උපන්නාම ඔබ මොකද කරන්නේ? අම්මා කියන දේ සිහි වෙනකොට ඒක ඇත්ත වෙනවා. මේ අවිද්‍යාව නිසාම මේ සිහි වෙන්නේ. ඒ කියන්නේ තමන්ට සිහි වෙන කෙනා ඉන්නවා වගේ දැකපු කෙනා වගේ පෙනෙන්නේ. දැකපු අම්මා ගැන දුක හිතෙනකම් එක්ක හිතනවා. ආදරේ හිතෙනකම් හිතෙනවා. අමනාපේ හිතෙනකම් හිතෙනවා. මේ දැන් තමන්ගේ මනසේ තියෙන නිමිත්තක් එක්කම හිතන්නේ මෙහෙම හිතද්දි බාහිර ශුන්‍යතාවය. සතර මහදාතු. නමුත් ඒක වෙන්නේ මෙහෙම හිතනකොට වෙන්නේ මොකක්ද? ඕගොල්ලෝ හිතන්න හිතන දේ දැනගන්නවා මනෝමේ. දැනගත්තාම දැනගත් නාම ධර්ම ආරෝහණය කරලා මේ හිත කයට දැස ගන්නවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික කයපත්ත සවිඥානික වෙනවා. ඕගොල්ලෝ බාහිර අම්මා කියලා හිතන්නේ හිතනකොට වෙන්නේ මොකක්ද? ආධ්‍යාත්මික කයපත්ත යදී. කය සවිඥානික ඔන්න සවිඥ කය සවිඥාන කෙනවා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික ආයත් ප්‍රසාද දෙහිටම හැදෙනවා උපවත් වෙනවා. සවිඥානක ප්‍රසාද වලට ආපහු රූපයක් ගැටෙන්නේ ඔය වගේම සතර මහා ධාතු අවකාශ ධාතු අහුරාගෙන තියෙන රූප මිටියක් තමයි සවිඥාන දෙකක් උපසද්දට ගැටෙන්නේ. ඒක හැදී පෙනෙනවා. පෙනෙනකොට ඒ එන අනාත්ම සංඥාව ආරභය ওই විදිහට මල්ලි කියලා හිතනවා. හිතනකොට ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට අර හැදී මල්ලි කියන දැනුම දීලා අරගෙන මනෝවිඥානය මොකදිනවා. දැකපු දෙන්නේ උදේ දැන් මල්ලි ගැන හිත හිතයි. හිත හිත ඉන්නකොට මේ කය සවිඥානකයි ආයතන ටික අකෝ හිටනවා. ඔන්න එහෙම සවිඥානක කය මේ ප්‍රසාද ටික හැදෙනකොට ඔන්න සවිඥානක කනට සද්දයක් ගැටෙනවා. ගැටීම නිසා සෝත ස්පර්ශයේ ඒද පංච මහ භූතම සෝත ස්පර්ශය නිසා සද්ද සංඥාවක් පහළ වෙනවා. දැන් සඤ්ඤාව ආරම්භය මේ බල්ලේ පුරණ හඬ කියලා ඔබ හිතනකොට මේ හැදී බල්ලේ පුරණ හඬයි කියන අත්දැකීම අරගෙන මනෝවිද්‍යාවේ ප්‍රතිපදිනවා. දැන් බල්ලේ පුරණ හඬ ගැන ඔබ හිත හිතා ඉන්නකොට කය සවිඥානක වෙනවා. සවිඥානක ප්‍රසාද ටික පිහිටනකොට පිහිටියාම දැන් ආයතන හයම සවිඥානකයි. සවිඥානක නාසයට ඔන්න ගන්ධයක් ගැටෙනවා. ඒද පංච මහ භූතමය. ඒ ඝාන ස්පර්ශය නිසා ඔබට අනාත්ම ගන්ධ සංඥාවක් පහළ වෙනවා. මොකක් ඒතුල විස්තර නැහැ. ඒ සංඥාවට මේ පිච්චමල් සුවඳ කියලා ඔබ හිතුවොත් මේ ගන්ධේ පිච්චමල් වල ගඳයි කියන දැනුමක් ඔබට දීලා අනාත්ම සංඥා නිරුද්ධ වෙනවා. දැන් ඔබට පිච්චමල් සුවඳ ගැන හිත හිත හිතිය හැකි. හිත හිත ඉන්නකමට මේ කය අපෝ සවිඥානික ප්‍රසාද ටික ඕම පිටනවා. ඔන්න සවිඥානික ප්‍රසාද ටිකට ප්‍රසාද ටිකෙන් සවිඥානිකයි දිව රසයක් දැනෙනවා. ඒ දිව රසත් ජීව විඥාන නිසා ස්පර්ශයෙන් උන ආයි රස සංඥාවක් පහළ වෙනවා. අනාත්මයි ඒක. අනාත්ම සංඥාව ආරම්භය මේ අඹ රස කියලා හෝ පැණි රස කියලා හෝ ඔබ හිතුවාම මේ රසයට ඔබ හිතපු අද්දකීම අරගෙන රස සංඥාව උපදිනවා. අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. දැන් ඔබ රස ගැන හිත හිතා ඉන්නවා. හිත හිත ඉන්නකට කය සවිඥානකයි. සවිඥානක කයට ප්‍රසාද ටික පිළිදෙනවා. ඊට පස්සේ ඒ කයට ගැටෙනවා සැප වේදනාවට හේතු ධර්මයක් හෝ දුක් වේදනාවට හේතු ස්පර්ශයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීම නිසා සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ වෙනවා. ඒ එන සැපයට හෝ දුක ආරම්භය මේ අහවල් වස්තුව ස්පර්ශ වීම නිසායි මේ සැපය එන්නේ. ආවල් වස්තු ස්පර්ශ වීමෙන් තමයි දුක එන්නේ. නැත්නම් මේ කටුව ස්පර්ශ කටුව කරන නිසා කියලා ඔබ හිතනකොට ඒ අද්දකීම හිතට දීලා අර අනාත්ම වූ ස්පර්ශය නිරුද්ධ කරනවා. ඔබ ඒ ගැන හිත හිතා ඉන්නවා. ඊට පස්සේ දැන් මනෝවිඥාණයට ශේෂ්ත්‍රයක්ම හැදිලා තියෙනවා. අම්මව හිතන්න පුළුවන්, මල්ලි හිතන්න පුළුවන්. එතකොට සත්තුගේ සද්ද ගැන හිතන්න පුළුවන්, ගන්ධ ගැන හිතන්න පුළුවන්, රස ගැන හිතන්න පුළුවන්. එහෙම හිත හිතා හිත හිතා ඉන්නකොට මේ කය සවිඥානික වෙනවා. සවිඥානික අරමුණු ප්‍රසාද ටිකට ආයෙත් කුම ස්පර්ශ ආයතනයේ කුමක් හෝ ගැටුණාම මේ වගේ අනාත්ම ධර්මතාවයක් ඇති වෙනවා. එතකොට ඒ අරබය තමන් හිත හැසිරුණාම ඒ පිළිබඳව ඒ අත්දැකීම අරගෙන මනෝවිඥානය උපදිනවා. දැන් මේ ස්පර්ශ ආයතන හයේ හම්බ වෙච්ච ඇස් ඉදිරිපිටට හම්බ වෙච්ච කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයෙන් යුක්ත අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච රූප මිටිය නිසා ඇස් ඉදිරිපිටට පහළ වෙච්ච හැඩ සටහනට කියන්නේ රූප සංඥාව කියලා. තේරුණේ? ඒ සංඥා වර්ගය මේ මගේ අම්මා නේද කියලා හිතනකොට මේ සංඥාවම මගේ හිතේ හැසිරීමත් එකතු කරලා අරගෙන මනෝමය සිහි කරන අවස්ථාවට කියන්නේ ප්‍රපංච සංඥාව කියලා. මේ සංඥා දෙක හඳුන මේ සංඥා දෙකම සමානයි. ඒකයි මේ ලෝකයට මේ වැරදිලා තියන්නේ. මේ තේරෙන්නේ මේ මේක මෙහා ගන්න බැරි. ඔබට ඇස් ඉදිරිපිටට එනකොටත් මේ පෙනෙන හැඩසටහනමයි සිහි කරනකොට. සිහි කරන හැඩසටහනමයි පේනකොට. නමුත් මේක ලියා ගන්න තියෙන්නේ ඇස් ඉදිරිපිටට එන සංඥාව ස්වභාවය මොකක්ද? අනාත්මයි. ඒක අනාත්මයි කියලා පෙනෙන්නේ ඔප්පු කරගන්න වෙන්නේ ඒ සංඥාවට උපකාර වෙච්ච රූපේ විමසීමෙන්මයි. රූපේ විමසනකොට එහෙම රූපයක් පෙනෙනකොට දැන් මේ පෙනෙන හැඩසටහන තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් ටිකක් කින් නිර්මිත වෙච්ච රූපයක හැඩේකුයි පෙනෙන්නේ. ඔන්න දැන් ඒ රූපයත් හැඩසටහන පෙනෙනකමත් අනා මේ හැඩයට මම ලලිත් මහත්තයා කියලා හිතුවාම මේ හැඩේම මට සිහි කරන්න පුළුවන් ලලිත්ගේ කියන අදහසක්. ඔන්න දැන් පුද්ගලෙක් සිහි කරන්න පුළුවන් මේ සංඥාව හැඩේ ප්‍රපංචයි. ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරවන කියන තණ්හා වශයෙන්, දික්ටි වශයෙන්, මාන වශයෙන්. තණ්හා මාන දික්ටි කියන ආකාරයෙන් තමන්ව ප්‍රමාද කරන්න පුළුවන්. ඕකට සිංහලෙන් කියන්නේ මම මගේ මගේ ආත්මයයි කියලා ප්‍රමාද කරන්න පුළුවන් තමන්ව. එතකොට දැන් හිතේ සිහි කරන අරමුණ ලලිත් කියලා මට සිහි කළ හැකි. ලලිත් මහත්තයා කියලා සිහි කරනකොට මෙහෙම කෙනෙක්ව සිහි කරන්න පුළුවන් මේ නිමිත්තක් මට හැදුනේ කොහොමද කියලා විමසන්නේ නැති තාක් ඔබට කෙනෙක් එක්ක ගනුදෙනු කළ හැකි. තේරුණා නේද? මෙහෙම ලලිත් කියලා කෙනෙක්ව සිහි කරන්න ඔබට පුළුවන්. කෙනෙක්ව සිහි කරන්න පුළුවන් ආත්මීය වූ කෙනෙක්ව සිහි කරන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියන එක නොදන්න තාක් එයට ආහාර තියෙන ලෝකේ තුල අවිද්‍යාව ලලිත් එක්ක බැන ගන්න පුළුවන්, ගහ ගන්න පුළුවන්, දොස් කියන්න පුළුවන්, හොඳ කියන්න පුළුවන්, නරක කියන්න පුළුවන්, මරන්න පුළුවන් ඕන එකක් පුළුවන්. ඒ ගැන හිතන්න පුළුවන්. නමුත් යම් වෙලාවකදී ඔබ මේ ලලිත් කියලා සිහි කරන්න පුළුවන් අරමුණ ගැන ඇත්ත ඇති හැටි දැක්කෝ සම්මාදිට්ඨි මේ හිතින් කියින් කියින් ඔක්කොම නැති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ සංකාර නිරුද්ධ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් ලලිත් ගැන හිතන කමත් ලලිත් එක කියන කමත් ලලිත් ධර්මය යම කරන්න හදන කමත් කියන ඔක්කොම ටික අත්හැරෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාරා අවිද්‍යාව ඇතිතාව ලලිත් ගැන හිතන්නත් පුළුවන් ලලිත් ගැන යමක් කියන්නත් පුළුවන් ලලිත් ගැන යමක් කරන්නත් පුළුවන් ඔබට. දැන් මට ලලිත් ගැන සිහි කළා තනියම ලලිත් මහත්ය ගැන හිතන්නත් පුළුවන් කතා කරන්න පුළුවන් ලලිත් මහත්යව මම මෙන්න මේ ටික මෙහෙම කියනවා අද යාට කියලා කියන්නත් පුළුවන් ලලිත් මහත්යව මම අද මේක දෙනවා මේ විදිහට කරනවා. මුලින්ම හිතනකම වචන කතා කරනකම කියනකම කියලා අරඹිය යෙදෙන චේතනා ටිකට සංකාර කියන්නේ. ඔකට කියනවා කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියලා. ඒ චේතනාව මුල් කරගෙනයි කර්ම වෙන්නේ. හිත හෝ වචන හෝ ක්‍රියාව වෙන්නේ පස්සේ. ඉස්සෙල්ලා කාය සංචේතන. දැන් තාව හම්බුනේ නැහැ කියන්න ලලිත් සිහි කළා. දැන් මේ සිහි කරන්න පුළුවන් ලලිත් කියන හැඟීම අරමුණ මන් තුළ ඇති උනේ කොහොමද කියලා මම දන්නේ නැහැ. බලන්නෙත් නැහැ. බලන්න ඕනේ කමකුත් නැහැ මට. විමසන්නෙත් නැහැ. ඇත්තටම කෙනෙක් ඉන්නවා. දැක්කා ලලිත් කියලා දැන් මම සිහි කළ හැකියි. සිහි කරන දේ මට ඇත්ත වුණා. අවිද්‍යාපත්‍ය. දැන් මේ අරමුණ ඇත්ත දන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා එතන මෙහෙම ආවා මෙහෙම ගියා මොනවට ආවද දන්නේ නැහැ වුණා මනෝ සංචේතන තනිය මේක. හරි අදත් ආවාවෙකු ආවහම මම අද නම් මෙහෙම මෙහෙම කියනවා ඔන්න වචී සංචේතන. මේ ටික මම අද එයාට දෙනවා මෙහෙම කරනවා කාය සංචේතන අවිද්‍යාපච්ච සංඛාරා. එක චේතනාවක් වික්‍රේ කම්ම වදාන මහන චේතනාව කර්මයයි කියලා කියන මොකද හිතන්න කියන්න කරන්න චේතනාව මොකද දැන් ওই විදිහට හිත හිතා ඉන්නකොට ඇත් ඉදිරි පිටට සතර මහා ධාතු රූපේ එනවා අනාත්මයි ඔන්න අවිද්‍යාව එනකොටම අර චේතනාව කර්මයක් බවට පත් වෙලා හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ කියන ගති ටික යෙදෙනවා ඒක තමන්ගේ මනස තුලමයි. සිහිනකට ආ ලලිත් ආව නේද කියලා තමන්ම නිමිත්ත අරගෙන තමන්ගේම නිමිත්ත නිසා වචන කතා කරනවා. බාහිර අනාත්මයි. තමන්ගේම නිමිත්ත නිසා කය ක්‍රියාත්මක කරනවා. ඔහොම තමයි අපි හැම කෙනෙක්ම සසර ඇවිදින මේ ලෝකේ හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන විද්‍යාවෙන් ලලිත් ගැන හිතනකොට කියනකොට කරනකොට එතන කය ඇසුරු කරගෙන විඥානය පවතිනවා අවිද්‍යාව පවතිනවා. එතනින් මොකද කරන්නේ මේ සතර මහා ධාතු අනාත්ම රූපුන්ටි ඒස් පිද්දිරි පිටට එනකොට හාමුදුරුව කියලා හිතලා සිහි කළ දැනගන්නවා. දැනගත්තාම හාමුදුරුව කියන දැනුම ඇති උනේ මෙහෙමයි නේද කියලා එතනින්ම දන්නකොට එයා ගාව තියෙන හාමුදුරුවන්ට එයා හිතනවා හාමුදුරුව මට මෙහෙම කිව්වා නේද මේ විදිහට කළා නේද කියලා හිතනවා. අන්තිමට අවිද්‍යාව ඇතුළේ ගනුදෙනුවක් තියෙනවා කෙනෙක් කිව්වා කෙනෙක් කියන දේ වාරගත්ත කියන තැනකින්. නමුත් එතන ශුන්‍යතාවයක් තියෙනවා. කියන එක තේරුම් ගන්න. එතකොට අනාත්ම ස්පර්ශ ආයතන හයේ ඇත්ත නොදන්නාකම නිසා අනාත්ම සංඥාවන් වලට තමන් හිතලා හිතපු දේ එකතු කරලා මනෝ විඥාණයෙන් හදාගන්න ලෝකයයි කාම ලෝකය කියලා කියන්නේ. ඒ ලෝකය නැති වෙන්නේ නැහැ. මේ ලෝකය ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන පවතිනවා. ඒ කියන්නේ ඔබ හිතන දේවල් ස්පර්ශ ආයතන හයට අයිති කියන මෝඩකම තියෙන නිසා පවතිනවා. අර කතාව කියන්නේ අර ගෝවෙට ගියේ වැත්තේම අර ඒකේ මට ඕන උනේ ඒ රටට ගියාම ඉස්සර මට මතක වැත්තේම හඳුරුවා අපි අර බිත්ති හතර මැද්දේ මහ විශාල චුම්බක කාණ්ඩක් හතරක් කියලා සමව ඒ හතරේ බලෙන් මැද විශාල යකඩයක් එන්නට තියෙනවා. ඉතින් මේ අපේ දිව්‍ය දිව්‍යයන්ගේ බලයට තමයි මේ යකඩේ තින්නේ කියලා ඔක්කොම වන්දනා කරනවා. එහාතුරු මතක නැහැ. එතකොට දැන් බිත්ති හතරට සමානව විශාල චුම්බක හතරක් කියලා හතරේ බලෙන් දැන් යකඩේ මැද තියෙනවා. කියන්නේ සමාන නිසා එකකට දැන් මෙහෙන් ඇදලා ගන්නකොට මෙහෙන් තල්ලු කරනවා මේ විදිහට තියෙන නිසා. ඊට පස්සේ ඇත්ත මතක නැහැ. බැලුරු හාමුදුරු මේක නම් වෙන්න බෑ කියලා කිව්ටියකට වටාපත ඇල්ලුවර අල්ලනකොටම අර සමබරතාවය නැතිලා ගිල යකඩ වැදෙනවා. නමුත් පටනේ කියන්න ඕන කතාව කාන්දන් කැලේ හතරේ බලෙන් යකඩේ මැද තියෙනවා. හැබැයි එක කාන්දන් කැලේකටයි තියෙන්නේ නෑ. අහසේ තියෙනවා. යකඩේ කියන්නේ කාන්දන් කැලේ හතරද? කාන්දන් කැලේ හතර කියන්නේ යකඩේද? නෑ. එක කාන්දන් කැලලක් හරි යක්මත් හෝ සමබරතාවයේ බිඳුණු යකඩේට පවතින්න පුළුවන්ද? බෑ. යකඩේ අහසේ තියෙනවා, කාන්දන් කැලේ හතරේ බලෙන්. ඒ වගේ ඔබ දන්නවද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රෙදි මුතු මැණික් ගෙවල් දොරවල් වලින් යුක්ත ඔබගේ මනසේ තියෙන ලෝකය මේ යකඩ කැල්ල වගේ. ආයතන ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයේ බලෙන් එක ආයතනයකට අයිති නැතු ඔය ලෝකෙ තියෙන. මෙතන තියෙන දේ එක ආයතනයකටත් අයිති නැහැ. ඔබ හිතාගෙන ඉන්න අම්මා විමසන්න ඇහැ ඇහැටයිති නැහැ. විමසන්න කන්න අයිති නැහැ. විමසන්න රාසේ දිව ශරීරය මනස එකකටත් අයිති නැහැ. නමුත් ඔය ආයතන හයේ බලේ, ඒ කියන්නේ මේ ආයතන හය තුල පවතින බලයේ තියෙන අවිද්‍යාව. මේ ආයතන හයට අයිති කියන මෝඩකම නිසා මේ ලෝකේ පවතිනවා. මේ අම්මා තාත්තා දුව පුතා කියන මේ ලෝකේ ආයතන එකක් පිපුත් නෙමෙයි. ආයතන ඔක්කොමත් නෙමෙයි. ආයතන නැතුවත් නෙමෙයි. අර යකඩේ කාන්දක් ගැලි එකක් එකකුත් නෙමෙයි, ඔක්කොමත් නෙමෙයි, නැතුවත් නෙමෙයි. හේතු ප්‍රත්‍යය. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය එකක් තිබුත් නැමේ, ඔක්කොමත් නැමේ, ඒව නැතුවත් නැමේ මේ ලෝකෙ. යම් දවසකදී මේ ස්පර්ශ ආයතන හයේ සමබරතාවය නැති වුණොත් එක ආයතනයක් හරි වැටුණොත් ඇත්ත දැක්කොත් මේ ලෝකෙ සම්පූර්ණ නැති වෙනවා. ඕන්නේ ස්පර්ශ ආයතන හයම එක ස්පර්ශ ආයතනයක් පිරිසිඳ දකින්න මේ ලෝකෙ අතහැරෙනවා, නිරුද්ධ වෙනවා. ස්පර්ශ ආයතනයෙන් ඔබ ඇහැ විතර පිරිසිඳ දකින්නේ, ඔබ කාම භූමියෙන් නිතර වෙනවා. මොකද හැම එකකම ඇත්ත එක මට්ටමට එනවා. ඇහැ විතරක් ගත්තොත් ඇහැ ඇත්ත මේකනම් ඒ ඉබඳු ඇහැ නිසා මන් තුල තියෙන මෙහෙමයි කියලා ගත්තොත් හැම එකකම වෙලා තියෙන එකම දේ. එතකොට මට මතක් කරන්න තියන්නේ මේ දීර්ඝ සංසාරේ අපි ආවේ මෙන්න මේ ඇත්ත නොදන්නා කම නිසා. මේ ඇත්තට එහා ඇත්තක් හොයන්න යන්න එපා. ඊට එහාවත් නැහැ. වෙන මොකුත් හින්දානේ ඔබ විමසලා බලන්න. ඔබට ඇලීම බැඳීම නිසා නේද දුක එන්නේ? ඒකට අර මම එකසරක් සූත්‍රයක් පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ එක්තරා කාලෙක මල්ලයන්ගේ මේ උරුවෙල් දනව විවාසය කරනකොට අසිරිය ගාමිනී කියලා එක ගෘහපති බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට දුක ඇති වෙන හැටි කියලා දෙනසේක්වා කියලා. දුක ඇති වෙන හේතුව කියලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසිරිය මම අතීතයෙන් දුක ඇති වෙන හැටි කියලා දුන්නොත් ඔබට විමතිය ඇති වෙන්න පුළුවන්. සැක සංක ඇති වෙන්න පුළුවන්. මොකද අතීතේ නිරුද්ධ වෙච්ච එක නේ. අනාගතේ මම දුක ඇති වෙන හැටි කියලා දුන්නොත් ඔබට සැක සංක ඇති වෙන්න පුළුවන්, විමතිය ඇති වෙන්න පුළුවන් මොනෝපන්න එකක් නිසා. මම මේ දැන් මෙතන මේ ආසනේ උන්න ඌ මොකට මේ දැන් දුක ඇති වෙච්ච හැටි කියලා දෙන්නම් කියලා අසිරිය මේ උරුවෙල් දනව්ව මෙහෙම ඉඳගෙන ඉන්න ඔබ මේ උරුවෙල් දනව්ව සිහි කළොත් යම් පුද්ගලයෙක් නැසුණ වද බන්ධනයට පත් වුණා කියලා මේ ඉඳගෙන ඉන්න ඔබට අහන්න ලැබුණු දුක් එන අය මේ උරුවෙල් දනව්වේ ඉන්නවද කියලා අහනවා. එහෙමයි බහතුතුන් හසී ඉන්නවා. යම් පුද්ගලෙක් මරුණා වද බන්ධනයට පත් වුණා කියලා ඔබට කණවිඩයක් ආවත් ඔබට දුක නොයන අයත් මේ උරුවෙල් දනව්වේ ඉන්නවද? ඉන්නවා. බහතුතුන් හසී. හොඳයි ඔබම විමසලා බලන්න කෙනෙක් මරුණ වද බන්ධයට පත් වුණා දුකට පත් වුණා කියලා අහන්න ලැබුණකම ඔබට දුක එනවා නම් කෙනෙක් වද බන්ධයට නැසුණ වද බන්ධයට පත් වුණා කියලා ඇහුවත් ඔබට දුක නොයනවා නම් මේ පිළිසෙල් මොකද ඇති විශේෂත්වය කියලා බලන්න. ස්වාමීන් යම් කිසි කෙනෙක් නැසුණ වද බන්ධයට පත් වුණා කියලා අහන්න ලැබුණා නම් ඒ අය කෙරේ දුකක් එනවනම් ඒ හැම කෙනෙක් කෙරෙහිම මගේ හිතේ චන්ද්‍රාගයක් තිය කැමැත්තක් ආදරයක් තියෙනවා. යම් කිසි කෙනෙක් නැසුණා වද බන්ධනයට පත් වුණා කියලා අහන්න ලැබුණත් ඇහුවත් දුකක් එන්නේ නැත්නම් ඒ අය කෙරේ මගේ හැම බැඳීමක් නැහැ. එහෙනම් ඒකෙන්ම දකින්න අසිරිය දුකට හේතු තණ්හාවයි කියලා. ඕගොල්ලොම බලන්න දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඕගොල්ලන්ට යම් කිසි කෙනෙක් මැරුණා, ලෙඩ වුණා, අනතුරකට පත් වුණා කියලා දැන් කණවිඩයක් ඕගොල්ලන්ට ආවොත් දුක් වෙන්න පුළුවන් අය මේ බලංගොඩ ඉන්නවද? රත්නපුරේ. එමය නැ. ඒ කියන්නේ අනාගාමී බුදුවේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අනාගාම වෙච්ච කෙනෙකුට ඇවැන්න. ඒ කියන්නේ තමන් වල ගෙදර අම්මා තාත්තා දරුවෝ ඥාතින් කියලා ඕන තරම් අය ඉන්න පුළුවන් නේ. එතකොට ඒ ඉන්න ඕනෑම කෙනෙක් මරුණ අනතුරකට පත් වුණා ලෙඩක් හැදුණා කියලා පණිඩියක් આવුවොත් ඕගලන්ට දුකක් එයිද නෙයිද? එනවා. නමුත් ඕගොල්ලෝ දන්නේ නැති ඕන තරම් මිනිස්සු සමහරට අනතුරකට පත් වෙලා මිනිස්සේ කරුණා අන්නතන ආවල් මනුස්සය හිරේට ගිය ආවල් මනුස්සයට ගැහුවා කියලා පණිඩියක් ආවත් උගලන්ට ලොකු දුකක් දැනෙන්නේ නැති පුද්ගලෙක් ඉන්න ඕන තරන්නේ බලකොත් දෙච්ච. එතකොට හොඳට විමසීමකට ලක් කළොත් ඕගලන්ට දුක එනවන යම් කිසි කෙනෙක් මරුණා කියලා ආරංචිනත් එක්කම දුක එනවන තේරෙයි. ඒ හැම කෙනෙකුටම තමන්ගේ හිතේ සෙනෙහසක් තියෙනවා, කියන්නේ කැමැත්තක් තියෙනවා කියන එක නේද? එතකොට දුකට හේතුව තණ්හාව. ඔබ දන්නවද ඒ කැමැත්ත තියුනේ කොහොමද කියලා? ඒ කැමැත්ත ඇති වෙච්ච හැම අරමුණක්ම තමන්ගේ ස්පර්ශ ආයතනේ ඉස්සරහට ආපු ඒවා. හැම අරමුණක්. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයෙන් හැදුණු අවකාශ ධාතු අවරාගම් තියෙන රූප ඇස් ඉදිරිපිට ආපු රූප මිටි. ඒව අරබය තමන් ඇත්ත ඇති හැටි දන්නේ මේ මගේ දරුවා නේද කියලා හිතුවාම ඒ හිතපු අත්දැකීමත් එකතු කරගෙන මේ රූප සංඥාවේ නිමිත්ත මනෝමයෙන් ගන්නවා. ඔන්න දැන් දරුවා ගැන දැනුමක් ඇති වෙනවා. ඔන්න ඒ අනාත්ම සංඥාව නිරුද්ධ වුණාට මේ සංඥා වර්ග දැන් තමන්ට මේ මගේ දරුවා නේද, මම හදාගත්තේ මෙහෙමයි, මේ දරුවා වෙන මෙහෙම කරන්න කියලා හිත තණ්හාවසෙන් මේ හැසිරෙච්ච නිමිත්ත. නමුත් තණ්හාව වශයෙන් තමන් මනසෙන් නිමිත්ත හදාගෙන හැසිරෙන්නේ කියලා දන්නේ නැහැ. එයා හිතාගන්නේ බාහිර රූපේ කියලා මෙබඳු සංඥාවක් එන්න පුළුවන්. සතර මහා ධාතු රූපෙන් කීයට මේ හිතනදී අයිති කියලා හිතන. ඊට පස්සේ ලෝකයේ තුල තමන්ට මේ ප්‍රපංච සංඥාව ඇති කරගන්න හේතු වෙච්ච සතර මහා ධාතු රූප මිතිය නැසෙන්න පුළුවන් හේතුප්‍රත්‍ය. ඒ රූප මිතිය නැසෙනකොට ලෝකෙ තුල තමන්ට ආරංචි වෙනවා තමන්ට මේ නිමිත්ත ආපු රූප මිතිය නැසුණා කියලා. දරුවා නැවේ හේ රූප මිතිය නැසෙන්නේ. එතකොට තමන් ශනිකව අනේ දරුවා නැතුණා නේද කියලා නිමිත්ත අරගෙන දුක්. මොකද තමන් දරුවා කියලා සංඥාව ගත ඒ රූප පිටියම අවිද්‍යාවෙන් තියෙන හැම තැනකම දරුවා නොවන මේ අහවල් නම අහවල් කෙනා කියලා ඒ ඇස් ඉදිරියට ආපු ඔක්කොම අවිද්‍යාවෙන් මේ රූප පිටිය කියන නිමිත්ත ගන්නවා. මම දරුවා කියන රූප පිටිය තව කෙනෙක් මේ අහවලාගේ පුතා නේද කියන මට්ටමින් ඒ රූප පිටියම නිමිති ගන්නවා. එයා ගාව ලෝකේ පවතිනවා. දැන් මං ගාව දරුවා පවතිනවා. අනිත් කෙනා ගාව මේ අහවලාගේ දරුවා නේද කියන නිමිත්ත පවතිනවා. දෙකම සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින ආකාරය. යකඩ කැල ටික චුම්බක අතර ඇසුරු කරගෙන පවතිනවා වගේ. සතර මහා ධාතු රූපම කිය නැසී වුණොත් මොකද වෙන්නේ? මට දරුවා නැති වෙනවා වගේම අහවලට අහවල් කෙනාගේ දරුවා නැති වුණා කියන දැනුම ඇති වෙනවා. එයා ඇවිල්ලා අන්න ඔයාගේ දරුවා නැති වුණා කියලා කියන්නේ අර සතර මහා ධාතු රූපම කිය නැති වුණාම. එතකොට මට සිහි වෙන්නේ මම මේ හිතේ තියෙන නිමිත්ත සිහි කරගන්නවා දරුවා නැති වුණා කියලා. මේ කතා කරන දර්ශනය ගොඩාක් ගැඹුරුයි. ඒ කියන්නේ ඒක ශුන්‍යතාවයක් කියලා කියන්නේ ලෝකය සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ඇසුරු වෙන තැනක ධර්මතාවයක් අන්තිමට තියෙන්නේ. ස්පර්ශ ආයතන හයත් සත්ත්ව පුද්ගල නොවන අනාත්ම ධර්මතාවය. ඒ ඇත්ත නොදන්නා කම නිසා පුද්ගල භාවයෙන් හිතලා ඇති කරන සංඥාව අනාත්මයි ශුන්‍යයි. අපි පුද්ගල භාවයක් පැවැත්වුවට ඒ සංඥාව ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවය. ඒ රණේ ඒක සම්මේ ධම්මා අනත්තාති යත පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය. යම් කලක මේ සියලු ධර්මය අනාත්මයි කියලා දැක්කොත් එදාටයි දුකේ කලකිරේ. ඉතින් යම් කලකදී ඔබ දරුව ගැන හිතනකොට මේ දරුව ගැන හිතන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියලා ඔබට අවබෝධයක් ඇති වුණොත් ඔබ මේ හිතන වේගය අඩු වෙනවා ටික ටික. ඒ කියන්නේ යම් දිනයක් එනවා ඔබ ඔබටම ලැජ්ජ වෙන කරුණු දෙකකින්. මොකකින්ද දෙක? එකක් කෙනෙක්ව තමන්ම උපදවාගෙන තමන්ම කෙනෙක්ව හදාගෙන හදාගත්ත කෙනා එක්ක ඇලිලා ගැටලා දුක් වෙන්න තරම් මෝඩයි කියන එකටත්, අනිත් එක පවතින සතර මහා ධාතුවේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට දැකලා දුක් වෙන්න තරම් තමන් මෝඩයි කියන එකට. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ පඨවින් පඨවිතෝ ඤාත්වා පඨවිස්මේ නිබ්බින්දති නිබ්බින්දි විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මේ විමුත්තමෙති ඥානං හොති. පඨවිය පඨවිය හැටියට දැක්කොත් පඨවිය කලකිරෙනවා. කලකිරෙන්නේ නොවැළෙනවා, නොවැළෙන්නේ මිදෙනවා, මිදුණා මිදුණා කියලා හොලෙනවා. ඔබ දරුවා කියන තැනක තියෙන්නේ පඨවියයි කියලා දැක්කොත් පටවිය කියලා දැක්කොත් පටවිය පැටවිය දැක්කොත් මේ පටවිය දරුවා කියලා ඔබ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වුණාම පටවියේ දරුවයි කියන අදහසින් ඔබ විදෙනවා. විදුනහම ඔබ විදුනේ පටවියෙන් නෙමෙයි, ජාති ජරා මරණ සෝක වදු දුක් දුකසුලෙ විදෙන්නේ. ඔබ පඨවි ධාතුව පිරිසිදු නොදන්නතා පඨවිය දරුව හැටියට දකිනවා. දැකලා දරුවයි කියලා ඇලෙනවා. ඇලීමෙන් ඔබ දරුවයි කියලා බැඳෙනවා. බැඳීමෙන් ඔබ විදෙන්නේ මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුක්නසෝලෙ. මේ වගේ ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුව පිරිසිදු නොදන්නතා ඔබ සතර මහා ධාතුව වේ ඇලෙනවා. මේ දරුවා, මේ අම්මා, මේ තාත්තා, මේ රත්තරන්, මේ රිදි, මේ මුතු, මේ මැණික් කියලා ඔබ සතර මහා ධාතු ඇලෙනවා. ඇලීමෙන් ඔබෙහි බැඳෙනවා. බැඳෙනවා. ඔබට ඒව දාලා යන්න බෑ. ඔබට ඒෙන් වෙන් වෙන්න බෑ. ඔබට ඒෙන් ඉවත් වෙලා ඉන්න බැරි මට්ටමක් එනවා. බැඳුනහම ඔබ විඳින්නේ නෑ. මොකෙන්ද? ජාති ජරා මරණ සෝක පරිදේ දුක් දුමන සුපායාසයෙන්ගේ මිදෙන්නේ. ඔබ දුකෙන් නොමිදුන කෙනෙක් වෙනවා. ඔබගේ සතර මහා ධාතුව පිරිසිඳ දැක්කොත් සතර මහා ධාතුව පිරිසිඳ දැක්කොත් මේක කල කිරෙනවා. සතර මහා ධාතුවේ කල කෙරෙනවා. කියන සතර මහා ධාතුව තියෙන තැනක අම්මා තාත්තා දුව පුතා කියලා දැකලා දුකේ කල කෙරෙනවා. කල කෙරුණොත් ඔබ ඇලෙන්නේ නැහැ සතර මහා ධාතුවේ. මේ අම්මා මේ තාත්තා මේ දුව මේ පුතා මේ රන් මේ රිදී මේ මුතු මේ මණික් මේ මම කියලා සතර මහා ධාතුවේ තමන්ව දකින්නේ ඇලෙන්නේ නැහැ. ඇලු නැත්තම් ඔබ සතර මහා ධාතුවේ ඔබ බැඳෙන්නේ නැහැ. ඔබට තාල යන්න බැරි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කයිවත් මනසින්වත්. බැඳුණු ඇලුම් නැත්තම් බැඳෙන්නේ නැහැ. බැඳුම් නැත්තම් මිදෙනවා. මොකෙන්ද? ජාති ජරා මරණ සෝක පරිදෙ දුක් දුමන සුපායස. ඔබට දුක එන්න ඉදිකටු තුඩක පමණවත් ඉඩක් නැහැ. ඉදිකටු තුඩක පමණවත් ඉඩක් නැහැ දුක එන්න. විත තැනක් නෑ. ඔබට තියෙන්නේ මේ කාම භූමිය කියලා කියන්නේ සතර මහා ධාතුවේ බැඳිච්ච මනස අයින් කරගන්න තියෙන මට්ටම. රූප රූප භවය කියලා කියන්නේ ස්පර්ශී ඇලුන බැඳුන මානසික මට්ටම අයින් කරගන්න තියෙන එක. ඒ නිසා අවශ්‍යම අවශ්‍යයි ඔබ මෙන්න මේ සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා ඇති කරගත යුතුයි. ඒ දැනගත්ත ඇත්ත ළඟට ලං වෙන්නයි ඊට පස්සේ ඔබට සතර සතිපට්ඨාන තියෙන්නේ. කායන පස්සනාව කායගත සතිය තියෙන්නේ ඔබ සම්මා දිට්ඨිය දන්නවා. මොකද සම්මා දිට්ඨිය? අම්මා තාත්තා දුව පුතා ගෙවල් දුව කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඇති වෙච්ච හැටි දන්නවා. ලෝකයේ ඇතිවෙච්ච හැටි කියන්නේ මොකද්ද? අනාත්ම ආයතන ආරම්භය පහළ වෙන ස්පර්ශයෙන් පහළ වෙන අනාත්ම සංඥා ආරම්භය යම් විදිහකටද හිත හසුරවන්නේ ඒ නිමිත්ත අරගෙන මම විඥාණයෙන් උපදිනවා මෙහෙම නේද දැනුම් එකතු වෙන්නේ කියලා මොන අයියාට. එතකොට එයා මේ හිතට සිහි වෙන දේ ඇත්ත කරගෙන ඒකෙන් මිදෙන්න හදන්නෙත් නෑ. ඒකෙන් බැඳෙන්න හදන්නෙත් නෑ. මේකට තියෙන එකම ක්‍රමයයි කියලා දන්නව මොකද්ද? යමක් සිහි කරනකොට සිහි කරන දේ ඇති වෙච්ච හැටි පෙන්වන එක මිසක මේ අරමුණේට ඇලෙන බැඳෙන එකෙන් මිදෙන්න තියෙන එකම මඟ තියෙන්නේ මොකද්ද? මේ අරමුණ ඇති වෙච්ච හැටි පෙන්වන එක මිසක වෙන කිසිම ක්‍රමයක් නැහැ. මේ අරමුණ ඇත්ත වෙලා ඒ අරමුණේ ඇලිලා ගැටිලා හිටියොත් ඒක ඒකාන්තය. මේ අරමුණ ඇත්ත වෙලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නමුත් ඒකෙන් පැනලා ඒකෙන් මිදෙන්න උත්සාහවත් වුණොත් ඒක තපාන්තය. අරමුණ ඇත්ත වෙලා ඒකට ප්‍රතිචාර දක්වන අන්දෙට කියන සාස්වතයි කියලා. අරමුණ ඇත්ත වෙලා ඒකෙන් මිදෙන්න දරන උත්සාහයට කියන උච්ඡේදයි කියලා. ඔබ මේ අරමුණේ රාග වශයෙන් ඇලෙන්නේ නැහැ. ද්වේෂ හෝ නැතිනම් මේ අරමුණේ ඉවත් වෙන්නේ නැත්තම් අරමුණ පිළිගන්නේ ඔය අන්ත දෙකට නොයටෙන්න නම් ඔබ කට යුතුයි එක දෙයක්. මේ අරමුණ නැත්තම් මේ දැනුම ඇති උනේ කොහොමද කියලා උඩහට යා යුතුයි. අරමුණේ මුලට ගිහිල්ලා අරමුණ ඇති වෙච්ච හැටි ඒකයි සම්මුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. මේ රූපේ ඇතිවීම අනුව හෝ බලමින් වාසය කටයුතුයි. වය ධම්මානුපස්සීව නැත්නම් මේ නිත්‍ය ඇති වෙන හැටි නැති වෙන හැටි ඔබ බලන වාසයකට යුතුය. සම්මුදේ වය ධම්මානුපස්සීව පායස්මින් විරති. ඇතිවීම නැතිවීම හෝ අනු බලන වාසයකට යුතුය. වෙන ක්‍රමයක් නැහැ. එතකොට මේ විදිහට මෙනෙහි කරන කෙනාට තමන්ගේ මනසේ තියෙන ගති ටිකට සතර මහ ධාතු ඉඩක් ලැබෙන්නේ නැහැ. ওই විදිහට මෙනෙහි කරන් නැතුව මනසෙන් උපදින අපි කියමු ලෝකේ අපි හිතමු ගොඩක් දෙනෙක් කතා කරනවා මනෝමය කියලා. කමක් නැහැ කතා කරන්න. ලෝකේ මනෝමය නම් මනෝමය වූ ලෝකයක් හැදුනේ කොහොමද කියන එක අනිවාර්යෙන් පෙන්විය යුතුයි, දැනගත තිතිය යුතුයි. නැතිනම් ඒක ප්‍රලාපයක් විතරයි. එයා හැදිච්ච ක්‍රමේ දන්නේ නැත්තම් මම අම්මා කියලා සිහි වෙනකොට මේ සිහි වෙන එක මනෝමයයි කියලා කියනවා. මනෝමය කියන්නේ මොකක්ද? දාරුමය මය කියන ප්‍රත්‍ය එකතු වුනහම එයින් උපා දාරුමය කියලා කියන්නේ දැවෙන් උපන්. රජතමය කියලා කියන්නේ රිද්දෙන් උපන්. ස්වර්ණමය කියලා කියන්නේ රණින් කළ රණින් උපන්. මනෝමය කියලා කියන්නේ මනසින් උපන් මනසින් කළ. තේරුණා නේද? පාලි භාෂාවේ මය කියන ප්‍රත්‍ය එකතු වුනහම එයින් උපන් එයින් හටගත් කියන අදහසක් වෙනවා. ස්වර්ණමය යුගයක් කියලා කියන්නේ අපි රණින් කළ රණින් හටගත්. දැන් මේ පුටුවට කියන්නේ නම් මොකද්ද? දාරුමය දැවෙන් කළ, අයෝමය යකඩෙන් කළ, රජතමය රිදියෙන් කළ, ඒ වගේ මනෝමය මනසින් කළ දෙයක්. අම්මා තාත්තා කියලා සිහි කරන්න පුළුවන් මනෝමය. මේකෙම තියෙන හොඳට මනෝමය කියන එක මනසෙන් හටගත් දේ මනෝමයයි. මනසින් කළ දෙයක්. මනසින් කරන දේ අපි රූපෙන් කියලා හිතන්නේ රූපෙත් නොදන්න නිසා මනෝමයෙන් මෙයයි කියන ප්‍රත්‍ය හැදුන හැටි නොදන්න නිසායි. මනසෙන් සිහි කරන කම හැදුනේ කොහොමද කියන එක කියන්නේ. යමක් මනෝමයයි නම් ආ මේක මනසෙනේ කියලා හිතුවා කියලා මනසෙන් මෙහෙම මනසින් මේක හදන්න හේතු වෙන නැති වෙන්නේ නැහැ නේද? යම් හේතුවක් යම් වැරද්දක් යම් මෝඩකමක් හින්දානම් මට මනසින් යමක් හැදිලා සිහි වෙන්නේ. හැදිලා සිහි වෙන එක නැති වුණා කියලා ඒක හදන්න හේතු වෙච්ච හේතුව නැති වෙනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛං පුනරේව රෝහති එවං තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛමිද පුනප්පනං. යම් ගහක මුල උපද්‍රව නැතුව හොඳට දැඩිව හොඳට තියෙනවා නම් ඒ ගහේ උඩට දලු දාන අත්ත කැපුවා කියලා මේ ගහ මැරෙන්නේ. ඒ වගේ මේ තණ්හා අනුසය කවදාවත් නැති නොකළොත් නිබ්බති දුක්ක විඳන් බලපෑ මේ දුක නැවත නැවත උපදිනවා. තණ්හා අනුසය කියලා කියන්නේ මොකේදද? තණ්හාව ඇති කරන්න හේතු වෙන මෙතන අවිද්‍යා අනුසයට කාම රාග අනුසය භව රාග අනුසය කියලා නම් කරන්න ඒකට. එතකොට අම්මා කියන අදහසේ මට නැත්තම් දරුවා කියන අදහස සිහි වෙනකොට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ වෙනුවට මට කුසල සහගත වෙන අරමුණකට යන්නත් පුළුවන්. නොසලකා හැරලා සමත නිමිත්තක වූ කමටහනකට හිත තබන්නත් පුළුවන්. ඒම නිමිත්තට හිත තබන්නත් පුළුවන්. මේ සිතින්ම හටගත් එකක්, මේක මනෝමය එකක්, මනෝමයෙන් හටගත් දේ මනස තුලම නැති වෙනව නේද කියලා බැලුවේ හැකි. ස්පර්ශය නිසා හටගත් දේ ස්පර්ශ නැති වෙනව කියලා බැලුවේ හැකි. ඔය හැම තැනකදීම රාග දේශ දෙක අඩු වෙනවා, මෝහය අඩු වෙනවා. නමුත් අවිද්‍යාව අඩුනේ නැහැ, හිතුනේ නැහැ. ඔය මොන විදියකට හැසිරුණත් අවිද්‍යාව කියුවේ මොකද්ද? මේ අරමුණ ඇති කරපු හේතුව හෙලෙන්නේ නැහැ යාට. මෙහෙම බැලුවා කියලා මෙහෙම අරමුණක් හැදෙන්නේ කොහොමද කියන අවබෝධය ආවද? එනවද? ඒ අවබෝධය නැතිකම, ඒ අවබෝධය නොලබුණු කම මෝඩකමක්, අවිද්‍යාව නොදැක්මක් නෙමෙයිද? නොදැක්මක්. ඒ නොදැක්මයි සසට බලපාන්නේ. ඒ නිසා අරමුණට වඩා අරමුණ ඇතිකරන හේතුවයි නැතිකටේ. හොඳයි, ඔබ කවදාවත් පේර ගෙඩියක් අඹ ගෙඩියක් කඩලා තියෙනවද? කරලා තියෙනවා. අපි හැමදාම කරන්නේ පේර ගෙඩියේ හෝ අඹ ගෙඩියේ නැට්ට නෙමෙයිද කඩන්නේ? පේර ගෙඩිය කඩනවා නම් අඹ ගෙඩිය කඩනවා නම් ගහේදී තියෙද්දිම ගෙඩියක් කරගෙන තලන්නවා. එහෙම කළාද තියෙන්නේ? හැම වෙලාවෙම කරන්නේ අපි හේතුව නේද? ගහත් ගෙඩියත් අතර තියෙන සම්බන්ධයයි අපි නැති කළේ. හේතුවනේ. ඒ වගේ මේ දුක ඇති කරන හේතුවයි අපි නැති කරේ. හේතුව නැති කරනකොට මොකද වෙන්නේ? දුක නැති වෙනවා. මම අර කියන්නේ පෙන්නන්නේ දැන් බුරාගෙන ඉන්න බල්ලෙකුට සුනකෙකුට ගලක් ගැහුවොත් මොකද වෙන්නේ? ඌ ගල හපා ගන්නවා. ඒ වගේ අවිද්‍යාව යුක්ත ලෝකෙට කුමන හෝ නිමිත්තක් ආවොත් නිමිත්ත ඇත්ත වෙනවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තම් ඒ දේ ඇත්ත විලා රැවටෙනවා. සිංහයෙකුට ගලක් ගැහුවාම සිංහයා ගල ආවේ කොහෙද කියලා බලනවා. ඒ වගේ නුවණක් තියෙන කෙනාට නිමිත්තක් උපදිනකොට ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් රැවටෙන්නේ නැත්නම් මෙබඳු දෙයක් හැදුනේ කොහොමද උඩට යනවා? දියපාරක් දකිනකොට මේ වතුර පාර එන්නේ කොහෙන්ද කියලා උල්පත ගාවට යනවා. ඒ වගේ අරමුණේ මුල කියලා කියන්නේ සම්මාදිට්ඨියට මිසක ආයතනයක මුලට නෙමෙයි. අරමුණේ මුල කියලා කියන්නේ අවිද්‍යාව දුරු වීමට මිසක චක්කු සම්පස්සේටවත් මනෝ සම්පස්සේටවත් ඒ ස්පර්ශ ආයතනයට නෙමෙයි අරමුණේ මුල කියන්නේ. ඔය නැද ඒ චක්‍රයෙන් ආවම අවිද්‍යා සංකාර විඥාන ආවම මේ කෙරවල ආයතන. අරමුණේ මුල කියන්නේ මොකද්ද? අවිද්‍යාව. එතකොට අරමුණේ මුලට යනවා කියලා කියන්නේ මොකේදද? අවිද්‍යාව නැති කිරීමට මිසක මේ මනෝ සම්පස්යෙන් හටගත් එක කියලා ගත්ත පමණකින් අරමුණේ මුලද? නෑ, නැදනේ. ඇයි ඉස්සෙල්ලා මේ චක්කු සම්පස්ය කියන තැනක ඇත්ත නොදැන මේ වගේ එතන වැරද්දකින් වෙන ධර්මතාවයක් ඇති වෙලා එතනින් තව ධර්මතාවයක් ඇති වෙලා මේ ආවහ මේ පැවැත්මක් මෙහෙම මුලක් වැටෙද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එක්තරා දවසක් ඔය බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයා අතර හිටියා. මේ කාලේ භාවාර කියලා තවුසේ ඔය තවුසට හිටිය ගෝලියෝ ප්‍රධාන ශිෂ්‍ය 16 කුත් එක ශිෂ්‍යයට 1000 ගානේ 16 ඒ 16 දෙනාම පහු කාලෙදී අසූ මහ ශ්‍රාවකිය අතරට එකතු වුණා. දිග කතාව කොසල් රජුගේ පුරෝහිත බමුණ තමයි භාවරේ කියලා කියන්නේ. පස්සේ විමුක්තිය හොයන්න ඕනේ කියලා පුරෝහිත කමෙන් අස්සලා මහාන වෙලා ගෝලියෙත් එක්ක හිටිය. ඉන්න කාලෙදී මේ භාවරි තවුසගේ ඒ මහ විශාල පුරෝහිත කමත් අතහැරලා ආවහම ඒ වගේ කෙනෙකුගේ කීර්තිය ගොඩක් විශාලයි. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? මේ තවුසටයි ගෝලියන්ට හරියට පිරිකර දේවල් පූජා කරනවා. ඉතින් මහ විශාල මේ වස්තු සම්භාරය ගොඩගෙනවා. පස්සේ භාවරිත උසා කළේ මොකද්ද? අවුරුද්දකට සැරයක් යාගයක් කරනවා. මේ ඔක්කොම එකතු කරලා ඔක්කොම දත් දෙනවා. ඊට පස්සේ දවසක් ඔය වගේ යාගය කරලා ආව විතරයි දැන් මොකුත් නැහැ හිස්. හිමාලයේ ඉඳලා එනවා ඍෂිවරේ. ඍෂිවරේ විදිහට කේස් ගියවිලා දත් තුල මැලියම් බැඳිලා මේ වගේ කොණ්ඩ ගැට ගැහිලා ඇවිල්ලා මසුරදාහක් ඉල්ලනවා. කියනවා මංගාව මසල්ලි නැහැ. ඒ මසුරන් නැහැ මම මේ ඔක්කොම යාගයේ සඳහා වියදම් කළා. ඇලිය දක්ලා දෙන්න පුතල් නැහැ කියනවා. හොඳයි උඹ මට 1000ක් නොදෙන්නේ නම් දින 7ක් ඇතුළත උඹේ මුදුන පැලේවා කියලා සාප කළා යනවා. මොකද කෘෂිවරු සාපකලු ධ්‍යානලාභීවරු සාපකලු කියන මේක වෙනවනේ. ඒ මුදුන පැලේවා කියන මුදුන පැලේවා කියලා සාප කළා යනවා. ඊට පස්සේ මේ භාවරි තවුස හරි දුකෙන් තුමාසෙන් පැත්තකට වෙලා ඉන්නවා. දැන් ඉතින් 1000ක් දෙන්නත් නෑ. දැන් දවසට මැරෙනවා. ඊට පස්සේ මෙයාගේ පෙර ජීවිතයක එකට බණ භාවනා කළ ඥාති කෙනෙක් කලුරිය කරන දිව්‍ය ලෝක ප්‍රාප්තෝකේ එයා මේ භාවරි තවුස කෙරෙහි අනුකම්පාවෙන් ඇවිල්ලා රැට එනේටලා මොබයිලෙන්ට පයි තවුස කපටියක ඒක මුදුන දන්නේ නැහැ මුදුන පැලීම දන්නේ නැහැ. ආ සැබත් නූර් ජේතවනාරාම භාගතුන් වහන්සේ ඉන්න භාගතුන් වහන්සේ මුදුනක් දන්නවා මුදුන පැලීමක් දන්නවා යන්න කියලා ආන්න කියලා. ඊට පස්සේ භාවරි තවුස පහවත උදේම ගෝලියන්ට කතා කරලා ගෝලියෝ ටික එවනවා ගිහිල්ල සැබත් නූර් ජේතවනාරාමයට ගිහිල්ල භාගතුන් වහන්සේ හම්බ වෙන්න. උන්වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලන්න. බලලා කිසිම වෙලාවක කටින් අහන්න හිතින් ප්‍රශ්න අහන්න. ඉස්සෙල්ලාම අහන්න ඔබේ ආචාර්යවරේ අපේ ආචාර්යවරයාට මහ පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔබගේ ප්‍රශ්න ඔබලා අහන්න කියලා. කිව්වහම කියලා ගෝලියෝ ටික යනවා. මෙයා ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙයා ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න තමයි කුද්දක නිකායේ සුත්ත නිපාතයේ අටක වර්ගයේ තියෙන්නේ. අජිතමානක ප්‍රශ්නය, මොගරාජ ප්‍රශ්න කියලා බොහොම ගැඹුරු අරුත්‍යන කොටස් ටිකක්. මේ ඔක්කොම අහනවා බුදුරජාණන් වහන්සේ උත්තර දෙන වටපිටාව කට්ටිය බලන මොකද මේ බුදුරජාණන් ස්තනියව කතා කරන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ හිතෙන් අහනවා අපේ ගුරුතුමාගේ මහා පුරුෂ ලක්ෂණ කියත් තියෙනවා. ඔබගේ ගුරුතුමාට මහා පුරුෂ ලක්ෂණ දෙකක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න අහනවා. ඔය ආලෝකයන් තුල ලෝකෝ කියලා ඔය ප්‍රශ්න ගොඩාක් අස්ලිම ලස්සන සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් දහම් කරුණු ගොඩාක් තියෙනවා. පුළුවන් තේරුම් ගන්න පුළුවන් මේ දන්න සුත්ත නිපාතේ අටක වර්ගය. අජිත මානව ප්‍රශ්න. ඔය මම මජ්ජි සූත්‍රය එහෙම දේශනා කරා. අර ඒත් ඔය අජිත මානව කහ ප්‍රශ්න. ඒ කියන්නේ අන්ත දෙක දැකලා මැද තැවර නැතු ඉන්න මහා පුරුෂයා කියන්නේ කාටද කියලා ඔය එයා තමයි අහන්නේ. සෝබන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිපති තම්පුම මහා පුරුෂයෝති සෝත සිබ්බන මජ්ජගා කියලා ඔය අජිතමාරක තමයි අහන්නේ. එතකොට තමයි අර්ථ දෙක කියන්නේ මොනවද, මැද තැවරක් නැත්තේ කොහොමද, මහා පුරුෂයා කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ විසර්ජනය කරනවා. ඔය ප්‍රශ්න විසර්ජනය කරලා අවසානයේදී එකෙනෙක් ඇරෙන්න අනෙක් 15යි 16000මයි රහත් වෙනවා. රහත් වෙන එකෙනෙක් විතරක් රහත් තුනේ ගුරුවරයා ගැන නේ මගේ ගුරුවරයාට කොහොමද මේ තථාගතයන් වහන්සේ ඒකාන්තේ සම්මා සම්බුද්ධ බව කියන්නේ? කුමිලේද ගිහිල්ලා කියන්නේ කියලා ගුරුවරයා ගැන හිත මෙහෙවන එක පාවනය කරගන්න බැරි වෙච්ච නිසා එයා රහත් වුණා. ඊට පස්සේ එයා මට අහලා භවාර තවුසට ඇවිල්ලා කිව්වා භවාර තවුසට අනාගාම වුණා. ඔක්කොම අසු මහ ශ්‍රාවකයන් අතර අය වුණා. ඉතින් මමගේ මතක් කළේ මොකද්ද, මුදුන සහ මුදුන පැලීම කියන ටික දැනගත යුතුයි කියන එක. අවිද්‍යාවේ මුල නැත්තම් මේ අරමුණේ මුලට තමයි මුදුන කියලා කියන්නේ. වෙන සම්මා දිට්ඨියට වෙන තැනක් නැහැ. මේ දර්ශනයම කියන කෙනාට අහන කෙනාට තව තවත් පහසු වුණු සරල වුණු පැහැදිලි වුණු නිසක වෙන ඇත්තවල් නැහැ. ඒ කියන්නේ එක 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 ඇත්තවල් තියෙන්න පුළුවන්. නමුත් සම්මා දිට්ඨි ගොඩක් නැහැ. ඒ වගේ ඒ කියන්නේ අපිට දුක ඇති කරන හේතුව තණ්හාව හැම වෙලාවෙම ඇති වෙලා තියෙන අවිද්‍යාව නැති වස්තු තුල. දරුවෙකුට තණ්හාව ඇති වෙනවා නම් දරුවා නැති වෙනකොට දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා. ඒ දරු තණ්හාව නැති වෙන්නේ නැ මේ වැස්ම දෙවෙනකම්. තේරෙන්නේ මේ වැස්ම තුල. ඒ කියන්නේ දරුවා කියලා එයාට හිත හිතා ඉන්න පුළුවන් මේ ඇත්ත පැහැදිලි නොවෙන තාක්. ඒ තාක් දරුවෝ කෙනෙක් පුළුවන් යම් තාක් දරුවා කියලා හිතන තැනක ඇත්ත පැහැදිලි වුණොත් තේරෙන්නේ මේ තණ්හාවට ආහාර නැහැ. ඒකයි අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් සසරෙන්නේ අපි හැම කෙනෙක්. මම මුලින් මතක් කළේ ඒ බඳු සසර මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන්කමකුත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවගේ යුක්ත වෙලා යම් වෙලාවකදී අවිද්‍යාවගේ වැස්ම තුල ඉඳගෙන තණ්හාව නැති කරනවා කියන ධර්මතාවයක් නැහැ. තණ්හාව නැති කළ හැකි. හැබැයි තණ්හාව සිය නැති වෙන්නේ නැහැ. එතකොට යම් වෙලාවක අවිද්‍යාව නැති වුණොත් අවිද්‍යාව දුර වුණොත් තමයි තණ්හාව නැති වෙන්නේ. තණ්හාව නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. එතකොට අම්මා කෙනෙකුට දරු තණ්හාව නැති කරන්න බෑ. දන්නවා තණ්හාව කියන්නේ කොහොමද නැහැ කියලා. දුකට හේතුවක් කියලා දන්නවා ඇති. අපේ හිතේ ඇති වෙන්නේ කියලා දන්නවා ඇති. නමුත් නැති කරන්න පුළුවන්ද බලන්න. නැති කරන්න බෑ. නැති කරන්නත් බෑ නැති කරන්න හදන එකත් වැරදි. ඒක නැති කරන්න ඉතුරු තණ්හාව නැති වෙන්න ඕන එකක් නැති වෙන්නේ මොකන්ද සම්මාදිට්ඨි. ඇත්ත දකිනකොට තණ්හාවට ආහාර නැහැ ඉබේමයි. එයාටද වෙහසක් නැතුව ඒක අතහැරෙන්නේ. මම දරුවා කියලා වෙනදා වගේ සිහි කරනකොටම දරුවා කියලා අදහස ඇති වෙන්නේ කොහොමද? ඔබට පටවිය හැටියට බලනකොට දරුවේ අයින් කරන දුකක් කියනවාද? ආපෝ විදිහට තේජෝ විදිහට වායෝ විදිහට අවකාශ ධාතු විදිහට දකිනකොට ඔබට ධර්මයක අහි කරන දුක එනවද? නෑ. ධර්මයකට අසාධාරණයක් කරන දුක එනවද? ඔබ අසාධාරණයක් කරනවද? නෑ. එබඳු අරමුණක් ඇස් ඉදිරි පිටට එන හැටි ඒ අරඹය තමන්ගේ හිත අසුරලා මෙබඳු අත්දැකීමක් තමන් තුළ ඇති වෙන හැටි බැලුවොත් ඔබ කාටවත් අසාධාරණයක් කළා තියෙද? ඔබ කාගෙන්වත් අයින් වෙනවා විදිහ දුකක් ඔබට දැනෙයිද? ওই ටික කර කර ඉන්නකොට කිසිදු වෙහෙසක් වේදනාවක් නැතුව මේ තෘෂ්ණාවන්ත සංදේ ගැලවිලා යයි. සත්තට වන භව දුකට වේදානම් සත්වයට වෙන භව දුකට එකම වේදා. නමුත් මේ වේදා පුදුම දක්ෂේ. යම් කිසි කටුවක් උලක් ඇනුනොත් ඒ ඇනුමුකම නිසා උල ඇනුමුකම නිසා දුක් විඳින උල ගලවලා දාන්න මොකේ පහදද්දි වේදනාව දැනෙනවා. උල උදුරලා දාද්දි වේදනාව දැනෙනවා. නමුත් මේ සල්ල වෛද්‍යවරයා මිනිස්සුගේ මේ සත්වයන්ගේ ජීවිතය පසා කරගෙන යන්න වැඩිලා තියෙන තෘෂ්ණා නැති උල කිසිදු වේදනාවක් ඇති නොවන විදිහට මොකේත් පාදලා කිසිදු වේදනාවක් ඇති නොවන විදිහට මේ උඩ උදුරලා දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දක්ෂ සල්ල වෛද්‍යවරයෙක් කියලා. ඒකයි සත්තට බන භව දුකට වෙදෙනවා. මේ සල්ල වෛද්‍යවරයා විතර වේදනාවක් එක්කම ඇති නොවන විදිහට උල්ලයි කරන්න උතුල දාන්න පෙන්නන වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට තියෙන්නේ මේ කියපු න්‍යාය ගන්න එක විතරයි. ඒත් මෙහා හැම කෙනෙක්ම යම් වෙහසක් නිදිනවා එක් කරන්න. දුකක් නිදිනවා එක් කරන්න. ඒකේ වල දුරවල් ඌවේ වටිනාකම තියෙද්දි ඌයන් අයිකට හදනකොට කොච්චරවත් වෙහසකින් අපහසුයි කියන දැනෙන්නේ. කරන්න නොකර බැරි හින්දාම කරනවා වගේ දඩකි. මේවත් ඕනේ නැහැ. මේවා ඉගලත් නැහැ. එහෙනම් මේවා දාලා යනවා කියනවා වගේ. නමුත් එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔහුට කිසිම දෙයකින් අයින් වෙන්න නෙමෙයි. මේ ඇත්ත දකින්න. සම්මා දිට්ඨියේ වැඩක්. සම්මා දිට්ඨියට අයිති කෘත්‍යයක් ඇලුණු දෙයින් නැරිලා බැඳුණු දෙයින් බඳු මුදවල තමන්ට විමුක්තිය හදලා දෙනවා කියන එක. ඒ නිසා හැම දිනම මෙන්න මේ සම්මා දිට්ඨිය ගැන විසක වෙන්න. සම්මා දිට්ඨිය කිව්වහම වෙන ගොඩක් නෑ. එකම tikai තියෙන්නේ මොකක්ද? දුක දුක ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි නැති වෙන හැටි. ඒ කියන්නේ මුලින්ම දුක දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. ඉගාවට මේ සම්මාදිට්ඨිය දුක නැති කරන ප්‍රතිපදාව කියලා සම්මාදිට්ඨියෙන් විතරයි ආයතන ටිකට සම්බන්ධ කරන්නේ. තේරුණා නේද? උන්වයි චතුරාර්ය සත්‍යය ගන්න. උච්චරමයි මේ අපි කටයුත්තේ. ඔන්න ඔය ටික දැනගත්තාම නමුත් දැන් අවිද්‍යාව බලවත් වැඩි. ආශ්‍රව බලවත් වැඩි. ඒ නිසා ඇසිරි පිටට අනාත්ම සංඥාවක් එන්නේ ඒක ඇත්ත. ඒ අරබය අපි යම් විදියකට හිත හැසිරෙව්වෝ අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවත් එක්කම හිතේ හැසිරුණු විදියට මේ සංඥාව අරගෙන මනෝවිඥාණයෙන් ඉපදින ලෝකේ නිර්මාණය කරනවා. තණ්හාව ඇති කරනවා කියන එකත් ඇත්ත. ඒක අහලා දැනගත්ත නමුත් අපේ ආශ්‍රව කියලා බලවත් වෙන්න නිසා උත්තර අපිට උරුත්තු දෙන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. උත්තරින් දෙන්නේ නැහැ. එතකොට ওই දර්ශනය තියාගෙන උතෙන්ට ලං වෙන්න වෙන වැඩපිළිවෙලක් කටයුතු. ඒකට තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. තේරෙනවා නේද? එතකොට ඒ කියන්නේ ආශ්‍රව බලවත් වැඩි ඇහැට පෙනෙනකොටම කෙනෙක් පුද්ගල කියලා රැවටලා ඒක හිතලා කියලා කරලා තියෙනවා. ඇදෙන අරමුණ ඇහිලා තියෙනවා, ගැටෙන අරමුණ ගැටලා තියෙනවා. දැන් වෙනකට වඩා පොඩි විශේෂණයක් තියෙනවා. ඇත්තකට වුණාම හරි මෙහෙම දෙයක් ඇති වෙන්නේ කොහොමද කියන එක දන්නවා. ඒ නිසා දැන් අරමුණතු වේගෙන් අරමුණ මත පතිත වෙන මේ වේගය නතර කරන්න ඕනේ. නතර කරපු දවසට මේ පිළිෙන දර්ශනීය ජීවිතේට වදින්න දැනෙන්නේ. ඒක දැනෙන්නේ. තාම මානසිකාර බලෙන් දන්නවා විතරයි කියන්නේ. ඒකයි සාවකානං ධම්ම සම්මාදිට්ඨි දේ හේතු දෙපච්චය. ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය පිණිස හේතු දෙකක් තියෙනවා, ප්‍රත්‍ය දෙකක් තියෙනවා. කෙනෙකුගේ සම්මාදිට්ඨිය ඇති වෙන්න හේතු දෙකයි ප්‍රත්‍ය දෙකයි. මොකක්ද? යෝනිසෝච මනසකාරෝ සත්‍යානුසන්දි පරතෝ ගෝසෝච සත්‍යානුසන්දි යෝනිසෝච මනසකාරෝ. මෙලින් කියලා දුන්නා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඝටිත වූ දේශනාවන් ශ්‍රවණය කටයුතු මොනෝhari බණ නෙමෙයි. ඔබට අවිද්‍යාව නැති වෙන්න නම් අවිද්‍යාව විද්‍යාව පහළ වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න නම් අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවය නොදැක්මයි. විද්‍යාව කියන්නේ මෙන්න මේ ඔබට වෙලා තියෙන මේ දේ මේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වන දේ ඒ විදිහට පෙන්වන දේශනාවක් විය යුතුයි. මොනවා හරි දේශනාවක් ඇහුවා කියලා එකින් චතුරාර්ය සත්‍ය හම්බෙන්නේ නැහැ. ඒකයි පරතෝ ගෝසෝච සත්‍යානුසන්දි. චතුරාර්ය සත්‍ය ඝටිත වූ මෙරම දේශනාවන් ශ්‍රවණය කටයුතුයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට පහසු වූ දේශනාවන් අහන්න ඕනේ. එකයි ඉදාවට යෝනිසෝච මානසිකාරෝ යෝනිසෝ මානසිකාරය. එතකොට මෙන්න මේ කාරණා දෙක මොකද්ද? ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇතිවීමට ද්වේ හේතු, ද්වේපච්ච හේතු දෙකයි, ප්‍රත්‍ය දෙකයි. ওই දෙකට කියනවා මොකද්ද? ප්‍රත්‍ය දෙක කියලා. චතුරාර්ය සත්‍ය ඝටිත වූ දේශනාවන් අහන්න ලැබෙනවා. අහගත්ත දේ විපරිත නොකොට අහගත් ආකාරයටම නුවණින් මෙනෙහි කරනවා. හොඳට මතක තබා ගන්න. යෝනිසෝමනසිකාරයේ කරුණු දෙකක් තියෙනවා. බණ ධර්ම දේශනා කරන කල්ලි බහිද්දා චිත්තං අනබි නිහරිත්වා. බාහිරේට සිත නැඹුරු නොකොට හොඳට දේශනාවට ඇහුම් කන් දෙන බවත් යෝනිසෝමනසිකාරයේ. වචනේ වචනේ ගාන සිතක හිත කියවනවා. ඒකයි අපිට මේ තේරෙන්නේ. එහෙම නැත්නම් අහගත්තට පස්සේ අහගත්තදී ඒ ආකාරයෙන්ම නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝමනසිකාරයේ බණ අහන වෙලාවේදී බාහිරයට හිත යොමු නොකොට ඒ දේශනාවට හොඳට අහන බව ඒ වෙලාවට සිට යෝනිසෝමනසිකාරය වෙනවා. ඒකයි දේශනාව අහනකොටම කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අහගත්තෙන් පස්සේ අහගත්ත දේ වෙනස් නොකොට විපරිත නොකොට ඒ විදිහටම හිතේ මෙනෙහි කරන එකට යෝනිසෝමනසිකාරය. එතකොට යෝනිසෝමනසිකාරය කියන්නේ අහගත්ත දේ ඒ විදිහටම හිතේ මෙනෙහි කරන එකට. අහගත්තනම් ඔබට යමක් සිහි වුණ සිහි වෙන අරමුණ ඇලෙන්න එපා, ගැටෙන්න එපා. අර මෙම් නිබඳු දැක්මක් ඇති වුණේ කොහොමද කියලා විමසන්න. කම්මැලි වෙන්නේ නැතුව ඒ අරමුණේ උඩට ගිහිල්ලා එක අරමුණක් වෙනුවෙන් පැයක් ගියත් කමක් නැහැ. ඊට මෙහා එන කුඩා කුඩා විතරක් අතහැරලා දාලා අම්මගෙල සිහි වෙනකොට ඔබ මේ අම්මා කියන දැනුම ඇති වුණේ කොහොමද කියලා මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් කියලා පටන් ගන්නකොට තමයි එක එක පොඩි පොඩි විතරක් තමයි සිහි වෙනවා. ඒව එකක්වත් නොසලකා හැරලා අර ප්‍රධාන අරමුණ ඉවර වෙනකම්ම ඒ අම්මා කියපු නිමිත්ත ඇති වුණ ඇති පිළිවෙත පූර්ණ දැනුමක් එනතා ඒ නිමිත්ත අතහරින්නේ නැහැ. අනිත් ඒවා ගන්නෙ නැහැ. ඒබඳු විදිහට හොතට කම්මැලිත් නැහැ. උඩින් ගසා දාන්නේ නැහැ. ඕවා දන්නවනේ කියලා. හොඳට හිතට කාවදිනකම් මේ රූපේ තියෙන කේස් බාහිර පටිධාතුර සමානයි. ආපෝ ලෝණිය මේකෙන් එකට එකින් එක බලලා මෙහෙම එවතු රූප මිටියක් අවකාශ ධාතු හොරාගෙන තියෙන ඇස් ඉදිරි පිටට ආවේ හොඳට පැහැදිලිමයි Tamanට ඇහැට පිටින් එහෙම කෙනෙක් නැති බවට හොඳට තහවුරු. ඊට පස්සේ හොඳට තේරෙනවා හොඳට අහගත්ත මේබඳු රූපයක් එනකොට අම්මා කියලා හිතනකොට මේ හැඩය අරගෙන මනෝවිඤ්ඤාණ උපදිනවා කියලා මේ විදිහටයි Taman තුල නිමිති ඇති වෙන්නේ කියලායි පර්තෝගෝසෙන් අහගත්තා. ඒ විදිහටම තමන් හිතනවා. එතකොට ඒබඳු රූපයක් නිසා මේ හැඩේ වෙනවා ආත්ම ඔය හැඩේට මම මේ මගේ අම්මා කියලා හිතනකොට මේ හැඩේට මම හිතපු අත්දැකීමත් එකතු කරලා මනෝමය මේ හැඩේ සිහි කළ දැන ගන්නවා නේද? එතකොට අම්මා ගැන සිහි කරන්න පුළුවන් දැනුවක් මට ඇති වුණේ මෙහෙම නේද කියලා හොඳට සිහි කරනවා. ඔන්න ඔය විදිහට හොඳට සිහි කරන සිහි කිරීමට මේ මඟ හොඳට පාදලා දෙනවා නෝනට යන්න. ඒ විදිහට හොඳට මේ නහරවල ටික පාදලා දෙනවා මේක මතකට වගේ හොඳට පාදලා දෙන්න ඕනේ හිමිකින් වේගෙන් නෙමෙයි. එහෙම බලලා ඉවර වෙලා තමයි මතක් වෙච්ච තව අරමුණක් ගන්න. ඒ අරමුණ දැද්දිත් කුඩා අරමුණ නොසලකා හරිනවා පැයක් හරි කමන්නේ හොඳට. එහෙම කෙනෙක් බාහිර ඉන්නවා කියන මෝඩකම ගෙවෙන්න ඉබඳු දැනුමක් මා තුළ ඇති වුණා කියන එක පෙනෙන්න
කතා කරන සීකරුන්ගේ ආත්මයි පවතින්නේ අනාත්මයි කියන එක පේන මේ දහම් පොකුරම පේනවා මේ විදර්ශනාවට. පේනට ওই විදිහට හොඳට අල්ලා දෙන්න. අන්නේ ඒ විදිහට මේ අහගන්න ඕනේ අහගත්තදී ওই විදිහටම මෙනෙහි කරන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට පරතෝ ගෝසිය යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ දෙකට කියන ප්‍රත්‍යදී ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක. පරතෝ ගෝසිය නිසා ඔබ තුල ඇති වෙන සුතමේ ඥානය ඔය නිසා ඔබ තුල ඇති හිතනකම නිසා ඔබ තුල ඇති වෙන චින්තාමේ ඥානය ඔය සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි තමයි හේතු. උන් ඔය හේතු දෙකයි ඔබට සම්මාදිට්ඨිය පිණිස පවතින්නේ. දී හේතු දී පච්චයෝ සාවකන සම්මාදිට්ඨිය හොති. මේ බාහිර හැම වෙලාවම ප්‍රත්‍ය බාහිරයි හේතු ආධ්‍යාත්මිකයි. තේරෙන්නේ දැන් පහන් දැල්ලක් ගත්තොත් ආලෝකය ගත්තොත් ආලෝකේ හේතු ප්‍රත්‍යය කියලා අපි කිව්වොත් ආලෝකයට හේතු මොකද්ද ප්‍රත්‍යය මොකද්ද කිව්වොත් පහන් වැටිය තෙල් ටික తిරේ නේව ප්‍රත්‍යය ගින්දර ටිකකින් අර දැල්ල දැල්වුවොත් මුල්ම දැල්වෙන ගිනි දැල්ලට කියන හේතු ආලෝකේ හේතු ප්‍රත්‍යයයි. හේතු හැම වෙලාවෙම ඈතින් තින්නේ බාහිරයි. ප්‍රත්‍ය ආධ්‍යාත්මිකයි ළඟින් තියෙන්නේ. ආලෝකෙට ළඟම ගිනි දැල්ල හේතුව. තේරෙන්නේ? හේතුවට උපකාරයි ප්‍රත්‍ය. ඒ වගේ සාවකන සම්මාදිට්ඨිය උති දී හේතු තේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය බාහිරයි පරතෝ ගෝසේ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් චතුරාර්ය සත්‍ය ගතිත මේ දුක දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි නැති කරන මඟ ගැන අවබෝධයක් Tamanට ළඟා කරගන්න පුළුවන් විදිහේ දේශනාවක් අහන්න ලැබෙනවා. එක තමන්ට උනලාට ගන්න බෑ. ඒකයි අනු අතේ තියෙන එක බාහිරයි. ඊට පස්සේ අහන වෙලාවේදී හිත බාහිරයට නොයව හොඳට අහන නැත්නම් අහගත් දේ නෝනේ මෙහෙ කරනවා. ඔය දෙක ප්‍රත්‍යයයි. ඔය දෙක ප්‍රත්‍ය කරගෙන තමන් තුල හැමෙන් හැමෙන් වැඩෙනවා. ඇයිම නිතා සුතමේ ඥානය තිතීම නිසා චිත්තමය ඥානෙත් කියන නෝනවල් දෙක ටික 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 මොහ කරන මෙන්න මේ නෝනවල් දෙක නිසා යම් දිනක මේක මොනතරම් ඇත්තද කියලා සුවක්ඛාතෝ භගවත ධම්මෝ කියන මට්ටමට දකින්න පුළුවන් වෙනවා. ලෝකය කියන්නේ මේ ශුන්‍යතාවයේ දකින්න පුළුවන් ලෝකය පටිපදන ස්කන්ධ ලෝකේ තමයි අවබෝධ වෙනවා. බාහිර ශුන්‍යතාවය අනිමිත්ත බව බාහිර ස්පර්ශ ආයතන හයි අනිමිත්ත බව හෝ ශුන්‍යත බව හෝ අපනිහිත බව තමන්ට දකින්න පුළුවන් වෙනවා. ඒකද කියනවා සම්මාදිට්ඨි. එතකොට ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇති වෙන පිණිස හේතු දෙකයි ප්‍රත්‍ය දෙකයි. හේතු දෙක හැම වෙලාවෙම තියෙන ප්‍රත්‍ය දෙක බලනවා. ඒකද ප්‍රත්‍යම වෙන්න ඕනේ අප්‍රත්‍ය දෙයක් නම් බෑ. කියන මොනවා හරි දේශනායකින් වෙන්නේ දැන් ඒකයි හැම වෙලාවෙම කල්යාණ මිත්‍ර ඇසුර නිසාමයි සද්ධර්මය කියලා කියන්නේ. භවනා කරනකොට මේක පේනව නම් එක්ක සම්මා සම්බුද්ධ හෝ පච්චේක බුද්ධ වෙනවා. මේ බඳු අනාත්ම සංඥාවක් එන්නේ ඒ නිසා හිත හසුරනකම නිසා ආත්ම සංඥාවක් තවන් තුල තියෙන්නේ කියන එක හිතන දුපමණකින් එන්නේ නැහැ කෙනෙකුට. මොකද යාපි සුඤ්ඤතාවේ දැකලා තියෙනවා විශාල දහම් ප්‍රවාසයක්. ඒකයි මේක ලෝතර බුදුරජාණන් වහන්සේ නමකින් මෛත්‍රී ලෝකෙට එන්න වෙනවා මිසක වෙන එන්න ක්‍රමයක් නැහැ. ඒක පරතෝ ගෝසී අවශ්‍යමයි. එහෙම නැතුව පුළුවන් මේ පච්චේක බුද්ධ ඒද මේ වගේ සසරදි හෝ හිතලා 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 හුදුට හුරු කරලා නමුත් ආශ්‍රයක් නොගෙවු මනසක් නිසක පච්චේක බුද්ධ වෙන වෙන නිකම්ම කෙනෙකුත් නම් නෙමෙයි. ඒ වගේ මේ දහම් පරයය හිතලා 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 නමුත් ආශ්‍රයක් ෂේ නොවුණු මනසකුයි වාසනා භාගිය බව සතහා පච්චේක බුද්දරේ. එතකොට ඔන්න ඔය ටිකට සම්මාදිට්ඨිය කියලා කියනවා. සම්මාදිට්ඨියට සප්පාය පරිසරයත් එයා දන්නවා හොඳට. සම්මාදිට්ඨිය ඇති කරගන්න අර මෙනෙහි කරන ආකාරයත් හොඳට දන්නවා. ඒ කියන්නේ අරමුණක් ගත්තාම අරමුණ විඤ්ඤාවිද පෙනෙන්න පෙන්වන්න ඕනේ. අරමුණේ මුල මුදුන පෙන්වන්න ඕනේ. මුදුන හෙදෙන්න ඕනේ. අරමුණේ මුලත් පෙන්වන්න ඕනේ. මෙබඳු තැනක් නිසා මෙබඳු හැසිරීමකින් තමන්ගේම මේ නිර්මාණය වුණේ තමන්ට ඇදෙන්න ගැටෙන්න පුළුවන් නිමිත්ත කියන එක පෙන්වන්න. අහලා ඔන්න ඔය ටික පැත්තකින් තබනවා. තාම උතන යන්න බෑ. ඊට පස්සේ අරමුණක් මෙනෙහි කරලා ඔය විදිහට සම්මා දිට්ඨියෙන් හිතන්න පුළුවන් පරිසරය හදන්න ඕනේ. ඒ පරිසරයටයි ඒ පරිසරය හදන එකටයි තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. කරුණ දෙකක් තියෙනවා. සතිපට්ඨානේ වඩල සම්්‍යප්පදාන එද්දිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග වල ආර්ය ස්ථාංග මාර්ගයෙන් අතරණ ක්‍රමයකුත් තියෙනවා. ආර්ය ස්ථාංග මාර්ගයෙන් පටන්ගෙන සතිපට්ඨානේ සම්්‍යප්පදාන එද්දිපාද ඉන්ද්‍රිය බල බුද්ධංගයෙන් අවසන් වෙන ක්‍රමයකුත් තියෙනවා. කෙනෙක් හොඳට මේ ධර්මය අහලා තිබ්බට විදර්ශනා පූර්වාංගම යන්නේ නැතුව සමතේකින්ම විතරක්ම ගෙහිල්ලා පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නතුරු කරන්න පුළුවන්. සම්මා දිට්ඨිය මූල කාරණාව කරගෙනම සතිපට්ඨානය වඩන්න පුළුවන්. ඒකයි වෙනස. දැන් ටිකක් එහෙනම් මේකෙන් ඉඳ දවල් දාහනෙන් පස්සේ මම සතිපට්ඨානය වඩන හැටි කියලා දෙන්නම්. ආය හවස් වගේ වැඩි සම්මාදිට්ඨිය ගැන කියලා දෙන්නේ නැහැ. සම්මාදිට්ඨියයි හදවත අවශ්‍යම තැන. මේ දැන් මේ කියලා දුන්නු ටික දැනගෙන යමෙක් භාවනා නොකර හිටියත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි මේ ටික නොදැන භාවනා කරන කෙනාට වඩා.